శుభ సంధ్యాలేవా ఎవన్ సార్ మొట్టమొదటి సంగీత సంవాద మాలాగా ఎక్కడొస్తుంది నడుస్తున్నాను మేలిసి ప్రారంభకరాన్ని అన్ని అందుకనే మీ పవతిన ప్రశ్నత అపే මේ සංවාදයට එක්වීමට අපහසු තත්ත්ව ඇති වී තිබෙනවා. ඒ තත්ත්ව මත වුණත් ඔබ සිල් දෙන බොහොමන්දයෙන් මේට සම්බන්ධ වීම අපි අගේ කරස. විශේෂයෙන්ම මේ අද සාකච්ඡාව සුවිශේෂ වූ සාකච්ඡාවක් ගැනම හිතනවා. නිල්නව දේශනා ප්‍රකාශන මණ්ඩලයේ විපුල් නිශාන්ත තමගේ ගුරුතුමන්ගේ උපදේශකත්වය මත අද මාතෘකාව තමයි එකම දරුවා රකින්න අවසේ නැති මාතෘකාව. දැන් ඔබ දන්නවද ලෝකේ පළමුවනි කාන්තා විමුක්ති අරගලය ආරම්භ වුණේ කොහෙද කියන්නේ? ඒ සිදුවන්නේ බොහෝ කාලයකට කලින් ප්‍රජාපති දේවිය දෙවිම විසින් ශාසනයේ ලිස්සුණීන් වහන්සේ නමක් හැටියට ශාසනයට බෞද්ධ ශාසනයට ඇතුල්වීමට අවසර නොලැබුණ නිසා 500ක් කාන්තාවන් එකතු වී මෙහිස මුළු කරගෙන බුදුන් වහන්සේ මුණ ගැසීමට ගොස් ඉල්ලා සිටිනවා අපව මහාන කරන ලෙස. මේ තමයි ලෝකයේ පළමුවෙනි කාන්තා විමුක්ති අරගලේ. අර මාතෘකාව එකම දරුවා රකින්න මවසේ. අපි හිතුවා මේ සාකච්ඡාවට ඉතාම ගැළපෙන කාන්තාවක් මේ සඳහා සම්බන්ධ කරගැනීම. ගුරුතුමන්ගේ උපදේශකත්වය යටතේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය විද්‍යාවේ ළමා දන්ත සෞඛ්‍ය අංශයේ මහාචාර්ය චන්ද්‍ර කුමාරී රත්නපත්නි මවක් හැටියට වගේම ගුරුතුමිය හැටියට ඒගේ අත්දැකීම් මේ සාකච්ඡාවට අපේ මේ සුසංගීත සංවාද මාලාවට එකතු කර ගැනීම හරි අපේ අදහස. ඔබන සුසංගීත සංවාද මාලාවේ අපේ අරමුණ තමයි ගැඹුරු ධර්ම කාරණාවට නොගොස් සරල භාෂාවෙන් අපට තේරුම් ගත හැකි ආකාරයෙන් මේ සංවාදයේ යහපත් සංවාදයේ ඉදිරියට දැගෙන යාම වගේම මේ ඇති ගැටලු තැන් පැහැදිලි කරගත් තැන් ගුරුතුමා මාර්ගයෙන් පැහැදිලි කරගනි. හොඳයි, මා බොහොම ආදරයෙන් පිළිගන්නවා අපි අද සුවිශේෂී ආරාධිත මුත්ත වගේම ඔබ සැවම වගේම අපේ කල්යාණ මිත්‍ර ගුරුතුමන් අපේ උපුල් නිශාන්ත ගමගේ අපේ හැමෝගේම කල්යාණ මිත්‍රයා ජනාධිපතිවරයා ගෞරවයෙන් පිළිගන්නවා. මේ සාකච්ඡාව ආරම්භ කිරීමට මම බොහොම සතුටින් ආරාධනා කරනවා අපේ මහාචාර්ය සංගමයේ මාත්මයෙන් මේ මව කුමියගේ කාර්යභාරය පැහැදිලි කිරීම පෙර මම හරි සතුටු වෙනවා. ඇයට ආරාධනා කරන්න මේ අතීත කතාව අපත් සමග කියන්න කියලා. මමත් හැටියට පුහුණු වීමට පෙර කොහොමද ඇගේ කුඩා කාලය ඇත්තකලේ ඒ කුඩා කාලයෙන් ලද සමහර අත්දැකීම් මේ මමක් වීම සඳහා එහෙම නැත්නම් මව තුමියගේ කාර්යභාරය සාර්ථක කර ගැනීම සඳහා ඇයි කොයි ආකාරයෙන් පිටුවහලක් ලැබුවාද කියන එක ගැන අපත් සමග දොඩමළු වෙන්න අපි ආරාධනා කරනවා සඳහන් කියලා අපේ ගුරුතුමියට මම.
ඔබ සැමගින් අවසරයි තෙරුවන් සරණයි සර් ඔබ තුමාගෙන් අවසරයි සහ මෙතනට පැස්සලා සිටින සැමදෙනාගෙන්ම අවසරයි. ප්‍රථමයෙන්ම මම බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අද සම්පදායිකාව විදිහට මාව තෝරගැනීම ගැන. නමුත් ප්‍රථමයෙන්ම මම කියන්නට ඕනේ මං හිතන්නේ මම මේ පළවෙනි වතාවට සාමාන්‍යයෙන් මං සාකච්ඡාවලට සම්බන්ධ වෙනවා සම්පදායිකාවක් විදිහට දන්ත වෛද්‍ය ශාස්ත්‍රයේ තියෙන කරුණු ගැන සාකච්ඡා කරන්න. නමුත් මට ලැබිලා තියෙන කාර්යභාරයේ ඊට වඩා වඩා වෙනස්. ඒ නිසා කරකැලාවට පොඩි චක්‍රයක් ඇති වෙන්නත් පුළුවන්. හේතුව මේක මගේ සාමාන්‍ය අත්දැකීම් තමයි. එනමුත් සාමාන්‍ය මා සාකච්ඡාවකට මීට කලින් සම්බන්ධ වෙලා නැහැ. මං හිතන්නේ මගේ අත්දැකීම් ඔබත් එක්ක බෙදා හදා ගන්නම්. මම අපේ වෛද්‍යතුමන් ඇසුවා වගේ මගේ කුඩා කාලේ කියන්නට කලින් මම කියන්නම්. මට දැනට මේ දරුවන් දෙදෙනෙක් සිටින මවක් විදිහටයි මම අද ඔබ සමග සම්බන්ධ වෙන්නේ. දරුවන් දෙදෙනා අවුරුදු 20 ගණන් වල සිටින දියණියන් දෙදෙනෙක්. ඉතින් ඔවුන් දෙදෙනා හදා වඩා ගැනීමේදී මට ඇති වුණු ප්‍රශ්න සහ අත්දැකීම් ඔබ සමග සාකච්ඡා කිරීම තුළින් ඔබ සමග බෙදා හදා ගැනීම තුළින් මගේ ජීවිතෙන් ලැබපු අත්දැකීම් සමහරක් වෙලාවට යහපත් විදිහට ඔබට ගන්නට පුළුවන් වෙයි කියලා හිතනවා. ඉතින් මෙතුමා අහපු විදිහට මම හිතනවා යහපත් මවක් සාර්ථක මවක් වෙන්න නම් අපේ කුඩා කාලේ ඉතාමත් බලපානවා. ඉතාමත් ළඟින් බලපානවා කොයිතරම් හැකියාවක් මවක් විදිහට ලැබුණද කියලා. මගේ මව ගුරුවරියක්. පියා විදුහල්පතිතුමේ සහ මම එක්ක සහෝදරයේ සහිත කුඩා පවුලක ඇති දැඩි වුණු දියණියක්. ඉතින් මම හිතනවා සාර්ථක මවක් වෙන්නට මගේ මවගෙන් ලැබුණ ආදරය, කරුණාව, සෙනෙහස මට ගොඩාක් පිටුවහලක් වුණා මවක් විදිහට. හේතුව මම දැකලා තියෙනවා මගේ මව ඉතාමත් ක්‍රමවත් විදිහට තමයි ඇගේ චර්යාවන් මාසය කළමනා කරන. ඒ කියන්නේ මාසයේ පළවෙනි සතියන්තෙ මෙහිමයි වැඩ කරන්නේ සේදීම් කටයුතු, දෙවෙනි සතියන්තයේ තවත් වැඩගත් වැඩක් කරනවා අතුපතු ගානක. ඉතින් මේ වගේ දේවල් ඉතාමත් ක්‍රමානුකූලව කාලේ කළමනාකරණය කරපු මවක් මට සිටියා. ඒ වගේ ඉන්නවා. ඉතින් ඒ වගේම තමයි එතුමිය හරිම කරුණාවන්තයි, සැරවැර නෑ. ඉතින් ඒකත් මම ලැබපු ලොකු අත්දැකීමක්. සහ පවුල් සංස්ථාව කියා සමග ඉතාමත් සමගියෙන් කාලය ගත කරපු මවක්. සහ අන්තර් සම්බන්ධතා, ඇය වටා පිටාවේ අය සමගත් ඉතාමත් සමීපව මිතුරියක් විදිහට ගත කරා. ඊට අමතරව ගුරුවරියක් විදිහට මම දැක්ක ඉතාමත් වැදගත් දෙයක් තමයි ඇයගේ රාජකාරියක් ඉතාමත් මැනවින් කරා. ඉතින් මගේ මව තුළින් මම ලැබපු අත්දැකීම්, පවුල තුළින් ලැබපු අත්දැකීම් ඉතාමත් හොඳ පිටුවහලක්. සහ ඔවුන් නිතරම මාව ධර්මයට යොමු කරා. ධර්මය ආශ්‍රයෙන් ගොඩනැගිච්ච චරිතයක්. ඉතින් මගේ මවටත් පියාටත් මේ ගෞරවය අයිති වෙනවා. මං හිතන්නේ මගේ පිළිතුර ප්‍රමාණවත් කියලා හිතනවා. නැවත වරක් මම කැමතියි මෙත් වෛද්‍ය මෙච්චරි මහත්මයාට මේක පාද දෙන්න.
පිළිතුර මේ මොහොතේ පිළිතුර මේ මොහොතේ සමාන වෙනවා. ඒ ඔබට මේකන සාකච්ඡා කරනවා. දැන් ඔබතුමිය මේ වැඩිවලේ එම්බර්ට් මාචාර්ය. ඔබ ඔබ කීව පැත්තට ඔබට දරුවන් දෙදෙනෙක් ඉන්නවා. හැබැයි මම දකිනවා ඔබ දරුවන් බොහෝ දෙනෙකුගේ මවක් හැටියට. විශ්වවිද්‍යාලයේ සිටින ශිෂ්‍යාවනුත් ඔබ මවක් හැටියට සලකනවා. අපිට තියෙන ලොකුම මා දකින ලොකු සිද්ධියක් කියනවා තමයි මහාචාර්යවරයෙක් හැටියට ඔබට සියමාතක පුහුණුවක් ලැබුවා. මේ මාවක් හැටියට අපිට එන සියමාකාරයක සංවිධානාත්මක ආකාරي පුහුණුවක් ලැබෙන්නේ නැහැ. මම විශ්වෝක් කියන්නේ. මම කැමති නැවත වතාවක් ඔබතුමිය දෙසටම යොමු වෙන්න. ඔබතුමිය මම හිතන්නේ මේ වෙනකොට සතු වෙන්න නැති මේ මෞලික කාර්යභාරය ගැන මේ ඉස්සෙල්ල කාර්යභාරය ගැන සහ ඉදිරියට ඉෂ්ට කරන කාර්යභාරය ගැන මේ සඳහා මේ පුහුණුව මේ නිල නොවන ආකාරය පුහුණුව කොහොමද මේක ලැබුවේ ඔබ විමර්ශනයෙන්ද නැත්නම් අත්දැකීම් තුළින්ද ඔය ආකාරයෙන්ද මේ පුහුණුව මේ වෙනකොට ලබා ගන්න හැකියාව ලැබුණේ
ඒක ගැන කතා කරනවා නම් මට මුලදී ඇත්තටම හිතිලා තියෙනවා රැකියාවක් කරන මවක් තම දරුවන්ට ඇතිතරම් කාලයක් වැය කරන්නට අමාරුයිද? තම දරුවන් සඳහා ඵලදායි කාලයක් යොමු කිරීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවද? සහ ඇත්තටම මම දන්ත වෛද්‍යවරයක් වරියක් වෙනකොට ඒ සඳහා අවුරුදු 4ක පුහුණුවක් ලැබුවා. ඒකට පුහුණු දන්ත වෛද්‍යවරියක් සහ විශේෂඥ වෛද්‍යවරයක් වෙන්නට තවත් අවුරුදු 4ක කාලයක් පුහුණු වුණා. ඉතින් අවුරුදු 8ක කාලයක් තරම් පුහුණු වෙලා තමයි මේ දන්ත වෛද්‍යවරියකගේ කාර්යභාරය පටන් ගත්තේ. නමුත් මවකගේ කාර්යභාරය පටන් ගත්තේ එක පාරටම දරුවා ලැබීමත් සමගම මවක් වෙනවා. එහෙම නැත්නම් ඒ මව් දරුවා මව් කුස දරාගෙන ඉන්න මාස 9 තුල ටිකෙන් ටික ටිකෙන් ටික ඒ සඳහා යොමු වෙලා නමුත් දරුවා ලැබීමත් සමගම ඉතාමත් කාර්ය බහුල ජීවිතයකට පටන් ගන්නට වෙනවා. මට මතකයි පුංචි කාලේ බොහෝ වැඩ මගේ මට අම්මාගේ සහාය යටතේ කරන්නට ලැබුණා. නමුත් දරුවා ලැබීමත් සමගම රස්සාවට යන්නත් ඕනේ, දරුවාගේ වැඩ කටයුතු කරන්නත් ඕනේ, අන්තර් අනිත් අය සමග සම්බන්ධතා පවත්වන්නටත් ඕනේ, දරුවාගේ වෙදිපිලිසෝදීම ඒ වගේ නොයෙකුත් කාර්යභාරයක් අරපිට පැටවුණා. ඉතින් මං කිව්වා වගේ අපිට નિયમિત පුහුණුවක් තිබුණේ නැහැ අම්මෙක් වෙන්න. මට වගේම අනිත් සෑම උඹලාටමත් මේක මෙහෙමයි. ඊනම් අපි කොයි විදිහටද මේ පෙරනම් පෙර අපේ ලංකාවේ සමාජයේ අපේ දෙමව්පියෝ සිටිනවා, ඒ වගේම අත්තම්මලා ඉන්නවා, නැන්දලා සිටිනවා. ඉතින් ඔවුන් තුලින් නොයෙකුත් අමේ අවවාද අනුශාසන සහාය ලැබෙන නිසා අපිට මේ මව් පදවිය හරි ලේසියෙන් ඉෂ්ට සිද්ධ කරගන්නට පුළුවන්. නැන්දා එක විදිහකට උදව් කරයි, අම්මා තව විදිහකට උදව් කරනවා. ඇත්තටම ගත්තොත් මට නම් මගේ මව සිටියා, ඒ වගේම මට ඉතාමත් ආදරෙන් උදව් කළ නැන්ද කෙනෙක් හිටියා. අම්මගේ සහෝදරයා මේ බිරිඳ. ඇය ගොඩාක් මට මේ මව් පදවිය ලැබුණට පසුව නොයෙකුත් ආකාරයෙන් මට ඒක ගැන අවවාද අනුශාසනා දීලා තියෙනවා. ඉතින් මං හිතන්නේ අද සමාජයේ මේ කුඩා දියණියන් මවක් වුණ පසු තනි වෙලා ඉන්නේ ඒක ගොඩාක් ලොකු ප්‍රශ්නයක් කියලා මට හිතෙනවා. හේතුව තමන්ගේ මේ අත්දැකීම අමුතු නැවුම් අත්දැකීම හදා බෙදා ගන්නට කට්ටිය නැහැ. සමහර වෙලාවට තනියම කාමරයකට සිට වී සිටිනවා ඇති. ඉතින් ඇත්තටම මවක් වීමත් සමගම කොහොමද මේ කුසලතා දියුණු කරගන්නේ? ඒ සඳහා පළවෙනියෙන්ම තමන්ගේ මවගෙන් ලැබුණ අත්දැකීමුත් දෙවනුව මම හිතනවා අපි මේ අධ්‍යයනය කළ යුතුයි. මව් පදවියත් සමගම අපිට කරන්නට පුළුවන් අනිත් මව්වරුන් වැඩිහිටි මව්වරුන්ගෙන් අපේ යාළුවන්ගෙන් ළඟ වටාපිටාවේ ඉන්න අයගෙන් අත්දැකීම් අහන්න පුළුවන්. තමන්ගේ දියණියන් තමන්ගේ දරුවන් සදා ගැනීමේදී මොනවද ඇති වුණු ප්‍රශ්න, ඒවා විසඳගත්තේ කොහොමද? ඒ වගේම පතපොත පරිශීලනය කරන්නට පුළුවන්. විශේෂයෙන්ම අපිට පුළුවන් බටහිර මනෝවිද්‍යාවේ පතපොතත් මගේ ජීවිත අත්දැකීම් නම් මම බොහෝ දුරට පරිහරණය කරේ බෞද්ධ පතපොත. මම නිතරම අධ්‍යයනය කරපු දෙයක් හොඳ මවක් වීම, හොඳ පුරවැසියෙක් වීම සඳහා අපේ සූත්‍ර භාවිතයේ කරණීය මිත්‍ර සූත්‍රය වගේ සූත්‍ර පරිහරණය කිරීම තුළින් අපිට අපේ තුල ඇතිවිය යුතු ගුණ වගාවන් මොනවාද කියලා අධ්‍යයනය කරා. ඊට අමතරව මම හිතුවා දරුවන්ට දිය යුතු කරුණු කාරණා මොනවද? එහිදී මේ කියපු අත්දැකීම් තුලින් මං ඉගෙන ගත්ත දෙයක් තමයි තමන්ගේ දරුවන්ට දැනුම පමණක් දීම ඉතාමත් කාලීන දෙයක් නෙවෙයි. කියන්නේ ඒ තරම් සුදුසු දෙයක් නෙවෙයි. හේතුව දැනුමත් ඔවුන්ට කුසලතාවයත් ඒ වගේම ආකල්ප මේ කියන තුන් ආකාරයේම ඇත්තටම මේ ආකාර මේ තුන දැනුම කුසලතාවය සහ ආකල්ප වර්ධනය කිරීම දරුවෙක් තුළ ඇති කිරීම ඉතාමත් වැදගත් කියලා මම මේ ගැන හිතා බලද්දි මට අවබෝධ වුණා. ඉතින් මං හිතනවා මගේ පිළිතුර ප්‍රමාණවත් කියලා නැවතත් වෛද්‍ය මෙච්චිරි හේරත් තුමාන්ට මම මේක බාර දෙන්නම්.
බොහොම ස්තුතියි ඇයිද මම හිතන්නේ ඔබතුමන් මහාචාර්ය ප්‍රදීප් වාට මුස්කෙන් පැහැදිලි කළා ඔබ තුමියගේ මේ මව් පදවියේ රාජකාරිය ඔබ ඉගෙන ගත්තේ කුඩා කාලේම අවදී. ඊට පස්සේ වැඩිහිටි හන්තාවන්ගෙන් අපෙන් සහ ඒ සඳහා පොතපත් කියවීම. ඔබතුමනි බොහොම පරිශ්‍රමී කරා කියලා සඳහන් කරේ බෞද්ධ පොතපත. මොකද මම හිතන්නේ ඒක විතරමත් වැඩි කාරණාවක් ඔබතුමිය සඳහන් කරේ දැකලා කියවලා දැනුම් බලන්න තමයි මේ මම පොදලිය සාර්ථකත්වය මෙතන තමන් ගමන් කරන්නේ දිනහිට හිමිට කියලා. දැන් මේ මොදෙම අහන්න කැමති තවත් එක ප්‍රශ්නයක් ඔබතුමියගෙන් අපි ගුරුතුමා වෙත එමු වෙනද කියලා. මේ කමනේදී ඔබතුමිය දැන් ස්ථානය ගැන සතුට වෙනවද? ඒ වගේම තමයි මේ කමන තුළ තිබුණු ඉහළ පහළ යාම සතුට වීම දුක් වීම කඩා වැටීම ඔබතුමිය අත්දින්නද? මොකද එහෙම ස්ථාන විඳින්නේ නැති ජීවිතය තුළ අනිත් මේ ප්‍රශ්න දෙකටම උත්තර දෙන්න මම
මං ඒ ප්‍රශ්නයට මෙන්න මේ ආකාරයෙන් යොමු වෙන්නම්. මං හිතන්නේ මවක් වීමත් සමගම මවක් වීම කියන එකම ලෝකයේ ලැබිය හැකි ඉතාමත් උතුම් දායාදයක් කියලා මං හිතනවා. ඒකට හේතුව බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා මවක් කියන්නේ gedara budun කියලා. ඉතින් මවක් වීම හේතුව සතර බඹ විහරණ මවක් තුලින් දකින්නට ලැබෙනවා. මේ කරුණාව මෛත්‍රිය දැන් මේ කියන සතර බඹ විහරණ මවක් තුලින් දකිනවා නම් gedara budun amma nan apita kaanthawa vidihata mawak vidihata man hitenawa man labala tiyenne itamath ihala tat ihala labima labeya itin me labima ehttama koi aakarinda mechiri vaidyathuman ehuwa ihala pahala yam tibba jeevithe tiyenne athi ඒකට කොයි ආකාරයෙන්ද මූණ දුන්නේ කියන එක මම හිතනවා දරුවා ලැබීමත් ඒ කියන්නේ දරුවා මාස 9ක් කුසතුට දරා ගැනීම ගැනීමට පටන් ගත් කාලේ ඉඳලම අපි හිතන්නේ මෙතන මව්වරුන් ගොඩක් ඉන්නවා ඇති. ඉතින් අපි ටිකෙන් ටික ස්වභාව ධර්මයෙන් අපිට ලැබෙනව දරා ගැනීමේ හැකියාව. කාන්තාවක් මවක් විදිහට දරුවා කුස තුල ඉන්න කාලයේ තුලදිමයි මවකට දරා ගැනීමේ හැකියාව ලැබෙන්නේ. ඒ වගේම දැන් දරුවා ලැබුණාට පස්සේ අපිට නොයේකුත් වැඩ රාජකාරී ගොඩකට මූණ දෙන්නට සිද්ධ වෙනවා. ඒ වගේම දෙවෙනි දරුවා ලැබීම, තුන්වෙනි දරුවා ලැබීම සහ ස්වාමි පුරුෂයාගේ වැඩ කටයුතු කිරීම මේ කියන සෑම එක් දෙයක් එක්කම අපිට සිද්ධ වෙනවා මේ මවට සිද්ධ වෙනවා බහුවිධ කාර්යයන් කිරීමට එකවර. අපි ඒකට කියනවා මල්ටි ටාස්කින්. ඉතින් මගේ ජීවිතයේ සහ රස්සාව කරන අම්මා කෙනෙක් විදිහට, රැකියාව කරන මවක් විදිහට නොයේකුත් ඵල රැකියාවේ ප්‍රශ්න තියෙනවා, ගෙදරත් අපිට අඩු වැඩි සහිතව ප්‍රශ්න තියෙනවා. ඉතින් කොයි ආකාරයෙන්ද මේ දර බැමේ තුලනේ කරගත්තේ කියන එක කියනවා නම් මං හිතනවා හොඳ පවුල් සංස්ථාවක්, හොඳ සැමී තමන්ට උදව් උපකාර කරන يعني තුලනාත්මකව පවුල් ජීවිතය ගත කරන්නට ඔබට ඔබේ සැමියා සහයෝගය දෙනවා නම්, ඒ වගේම දරුවන් හේතුව අපි හැමතිස්සෙම උඩා කාලයේදී දරුවන් සමග ඉතාමත් සමීපව ඉන්නට ඕනේ. දැන් මට ඉන්නේ වැඩිහිටි දරුවන්. මම ඔවුන්ගෙන් දැන් ඉගෙන ගන්නවා. ඔවුන්ගෙන් අහ ගන්නවා මය අතින් සිදුණු හොඳ දේවල් සහ මවක් විදිහට මය අතින් නොකෙරිණු දේවල් මොනවද කියලා. තාමත් මවක් විදිහට මම අධ්‍යයනයක යෙදෙමින් ඉන්නේ. විවාහයත් අධ්‍යයනයක යෙදෙමින් ඉන්නේ. ඒ විදිහටම මවක් විදිහටත් ඒ ජීවිතේ ලැබුණු උස්පහත් වීම, ඒ කියන්නේ හැමදාම අපිට යමේ සතුටින් ඉන්නටම තිබ්බේ නැහැ. ඒ වගේම දුකෙන් ඉන්නටත් තිබ්බේ නැහැ. නමුත් අටලෝ දහම ගැන මතක් කරමින් වෛද්‍යතුමන් හෝ කොයි විදිහටද මූණ දුන්නේ කියලා. ඉතින් අර ලැබුණු දරා ගැනීමේ ශක්තියත් බුදුරජාණන් වහන්සේ කිව්ව, ගෙදර බුදුන් කිව්ව කරුණත් මතක් කරගෙන දරුවන්ගේ සහයෝගය වගේම ස්වාමි පුරුෂයාගේ සහයෝගය, විශේෂයෙන්ම කියන්නට ඕනේ කල්යාණ මිත්‍රයන්ගේ, අපේ ගුරුතුමන් විශේෂයෙන්ම ඒ වගේ කල්යාණ මිත්‍ර ආශ්‍රය නිසා ජීවිතය තුලනාත්මකව ඉදිරියට ගෙන යන්නට පුළුවන් වුණා. ඉතින් විශේෂයෙන් අටලෝ දහම ගැන සලකා බලමින්, අටලෝ දහම ගැන හිතමින් මොනවා හරි දුකක් ආවහම මේ අටලෝ දහම අද තියෙන දුක අපිට ඉක්මනින් නැති වෙයි කියන කරුණ මතක් කරගනිමින් ජීවිතයට මූණ දුන්නා කියලයි කියන්නට තියෙන්නේ. ඔබතුමන්ට නැවතයි.
බොහොම ස්තුතියි මහත්මේ තමත් සරල පැහැදිලි කිරීම ප්‍රයෝජනවත් ආකාරයෙන් ඉදිරිපත් කරන. අටලෝ දහමින් කම්පා නොවි තමයි දරුවන් දරා ගැනීම උනන්දු වන අස්සේම කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර, කල්‍යාණ මිත්‍රයන්ගෙන් ලද උපදෙස් වදන් ආශ්‍රය එතන ගමනට අනුබලක් ඉතුහලක් වුණා කියලා අසතනම අපි මේ වැඩසටහන ගැන කතා කිරීමේදී අපි ගුරුතුමා සමග ගිය මාසේ 8 වෙනිදා මාර්තු 8 වෙනිදා දුක්ඛාන්ත දිනේ වෙනුවෙන් සම්පූර්ණ වෙයි සම්මතය මොහොතේ ඒකයි ගුරුතුමන් යෝජනා කරයි සම්මතය අන්තරාවක්ම යදාගමු එතන ඉතිපලාද තියෙනවා කියලා කියනවා මොකද බොහොම ප්‍රායෝගික සම්පත් ජීවිතයක් තියෙනවා කරන හොඳයි මා කැමති දැන් අපේ ගුරුතුමන් දැසෙන්නේ අද ප්‍රශ්න තමයි තනයි සම්මයි මා ප්‍රශ්න ප්‍රශ්නේදී කරගත්තේ මම දරුවන් කෙරෙහි තදබල ඇලීමකින් යුතුව කෙලෙස් පෝෂණය කර ගැනීමකින් තොරව මාතෘත්වයේ අසීතුණ කෙලෙස් පෝෂණය කර ගැනීමකින් තොරව මාතෘත්වයේ අසීමිත ගුණ වගා කරගන්න කිසිත් මම හිතන්නේ බොහොම ඒ ගුරුතුමා කියන මොකක් කරන්න කැමති? බොහෝ වෙලාවක් ගුරුතුමා නිහඬව හිතා බලන් හිටියා. නැහැ ගුරුතුමා කරන්නේ නැහැ.
සෑම දිනකටම සුවදායක අරුත්බර සන්ධ්‍යාවක් වෛද්‍ය මෙත්සිරි හේරත් කල්‍යාණ මිත්‍රයාණෙනි මහාචාර්ය චන්ද්‍රා ගොඩමනේ හේරත් මහත්මියනි කල්‍යාණ මිත්‍රයනි බොහොම අරවත් එමෙන්ම ප්‍රායෝගික ඒ වගේම කාලෝචිත මාතෘකාවකට එහා ගිය සංවාදයක් එක්තරා විදිහක ආවර්ජනයක් මෙනෙහි කිරීමක් ගවේෂණයක් ඒ සඳහා බොහොම පොහොසත් මුලපිරීමක් සිදු කළා මහාචාර්යතුමිය ඔබතුමියගේ අත්දැකීම් සමග ඔබතුමිය කොහොමද මාතෘත්වය අත් දැක්කේ අත් වෙන්නේ ඒ සඳහා සුදුසුකම් ලබා ගත්තේ කොහොමද මේ තොරතුරු මේ වෛද්‍යතුමනි ඔබතුමා මතු කළේ ප්‍රශ්නයක්ද පුත්‍ර පැහැදිලිව මට ඇහුන්නේ නැහැ මුල් කාරණේ මේ ඇලීමකින් තොරතුර සහ මේ කෙලෙස් ඇති කර ගැනීමකින් තොරව ඒ මාතෘත්වයේ ගුණ වගා කරගන්න උත්සාහ කරනවා.
ඔව් මම කියන්නේ අපි හැමෝටම බොහොම මේ ඉරුම්කට හැකි අපේ sannivedane ඇති කිසියම් බාධාවලට හේතුව මේ කියන තත්ත්වයන් මත නැවතත් කැමති ප්‍රශ්නය අහන්න තම දරුවන් කෙරෙහි තදබල ඇලීමකින් යුතුව කෙලෙස් පෝෂණය කර ගැනීමකින් තොරව මාතෘත්වයේ අසීමිත ගුණ වගා කරගන්නේ කෙසේද? මාගේ කාර්යභාරය කරන අතරේ මේ දරුවන් කෙරෙහි නොඇලී සිටින්නේ කෙසේද? අන්න පැහැදිලි කරන්න කියලා තමයි මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්නේ.
බොහොම පිං මවකගේ යුතුකම් මනාව ඉටු කරමින් නමුත් සංසාරයට වැටෙන්නේ නැතිව කියන්නේ සංසාරේ දික් කරගන්නේ නැතිව කෙලෙස් වල ගොදුරක් වෙන්නේ නැතුව කොහොමද මේ සමබර කරගන්නේ මේ අංශ දෙකම? ඊටාම බාහිර දුර කාර්යය බැරෑරුම්ම දෙයක් මේ විශ්වයේ තියෙන බැරෑරුම්ම කර්තව්‍යයන් දෙක තමයි මේ මාතෘත්වයේ වගකීම් ඉටු කිරීම විමුක්තිය ලබා ගැනීම මේ දෙකම දුෂ්කරයි. ඉතින් මේ දුෂ්කර කාර්යයන් දෙකම එක්කෙනෙකුට කරන්න උනොත් එකවර මොනතරම් අසීරුතාවයකට පත් වෙයිද හිතන්නවත් බෑ. නමුත් බැරි නැහැ. ඔය අපේ විවාහයේ අම්මා කෙනෙකුට කාන්තාවකට භාවිතා කරන වචන දෙකක් තිබෙනවා බබලත් බබලත් කියලා. මේක සාමාන්‍ය විවාහයේ ගැමි විවාහයේ තියෙන බබලත් වගේම බබලත් කියලා. දැන් බබලත් කියලා කියන්නේ භවේ ලක් කියන එක නෙමෙයි. භවේ ලක් අම්මා කෙනෙක් විදිහට සංසාරේන තමයි තියෙන්නේ. මොකද ඒ දරුවෝ නිසා ඇති කරගන්න කෙලෙස්, ඒ ඇලීම, ඊළඟට බය ඇති කරගන්නවා, ඊර්ෂ්‍යාව ඇති කරගන්නවා, තරහ ඇති කරගන්නවා, දරුවෝ පරිස්සම් කරන්න අනිත්‍යයත් එක්ක අමනාපකම් ඇති කරගන්නවා, ඊළඟට දරුවෝ කරන දේවල් නිසා හිත රිදව ගන්නවා. ඉතින් මේ වැඩිපුරම මානසික වශයෙන් ඇඟීම් වලට නතු වෙන්නේ අම්මා කෙනෙක්. ඒ නිසාම තමා මේ බබලත් කියන වචනේ භාවිතා වෙනව ඇත්තේ. සාමාන්‍ය කෙනෙකුට වැඩිය අම්මා කෙනෙකුට භවය උරුමයි, භවය දික් වෙනවා කියන අදහස. හැබැයි එක මේකේ බබලත් කියන වචනිකුත් තියෙනවා, ඒ දෙකම පාවිච්චි වෙනවා. දැන් බබලත් කියන්නේ බබලන නිසා කියන අර්ථයෙන්. ඉතර දැන් මෙහෙම මේ 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 සියලු කෙලෙස් සහිත මද වකුරුවේ, මද ගොහරුවේ යටට එරිලා එරිලා අන්ධකාරයට යන්නත් පුළුවන්. හැබැයි එතනින්ම පිපිලා බබලෙන්ටත් පුළුවන්. මේ හැකියාවන් දෙකම අම්මා කෙනෙකුට තියෙනවා. මොකද වැඩිපුරම දුක තේරෙන්නේ අම්මා කෙනෙකුට. මේ දුක කියන එක මේක ඉවරයක් නෑ කියන එක. අම්මා කෙනෙක්ගේ දුකේ ඉවරයක් නෑ. ඒ මාස 10 ඉවර වෙන්නෙත් නෑ. හිතනවා එතනින් ඉවරයි කියලා. එතනින් ඉවර වෙන්නෙත් නෑ. ඊළඟට ළමයා තනියම ඇවිදින්න පුළුවන් වෙනකල් එතනින් පස්සේ ප්‍රශ්නයක් නෑ. එතනින් පස්සේ ප්‍රශ්න. ඒ ඔහොම ගිහිල්ලා ශිෂ්‍යත්ව පාස් වුණාමත් ප්‍රශ්න. ඒකෙන් ඉවර වෙන්නෙත් නෑ. විශ්වවිද්‍යාලෙට ගියාම ඉවර වෙන්නෙත් නෑ. විවාහ වුණාට ඉවර වෙන්නෙත් නෑ. ඒ දරුවෝ හැදුවට, මොනුබරන් හැදුවට ඉවර වෙන්නෙත් නෑ. මේක ඉවරයක් නෑ. මේක තමයි මේ සදාතන සත්‍යය. ඉතින් මේ දුක වැඩිපුරම තේරෙන්නේ, තේරුම් ගන්න පුළුවන්නේ අම්මා කෙනෙකුට. තේරුම් ගන්නවා නම් හොඳටම දුක තේරෙන්නේ. ඒ නිසාම ගැඹුරින්ම මේ අවශ්‍යතාවය ඇති වෙන්නේ අම්මා කෙනෙකුට. මොකද දුක තේරුනොත් තමා, දුක හොඳටම දැනුනොත් තමා විමුක්තියක් හොයාගන්න හිතෙන්නේ. එහෙම නැත්තම් මේ ඒ කියන්නේ එපමණ ලොකු ඕනෙකමක් ඇති වෙන්නේ නැහැ. දාර්ශනික ඕනෙකම් එන්න පුළුවනි. නමුත් ප්‍රායෝගික අවශ්‍යතාවයක් එන්න නම් දුක හොඳටම තේරෙන්න ඕනේ. දුක හොඳටම තේරෙන කෙනෙක් තමා අම්මා කෙනෙක්. ඒකට පන්සල් යන්න අවශ්‍ය නැහැ. භාවනා මධ්‍යස්ථාන වලට යන්න අවශ්‍ය නැහැ. ඒගේ ඇතුළෙම මේ දුක්ඛ සත්‍යය කියන එක යම් මට්ටමකට, ඒ ආර්ය සත්‍යය කොහොම වුණත් දුක්ඛ සත්‍යයේ යම් මට්ටමකට ස්පර්ශ කරනවා, අත්දකින්නවා. ඉතින් මේ මෙතන තෝරා ගැනීමක් තිබෙනවා. මේ දුකත් එක්කම නිදාගෙන, දුකත් එක්කම හැරෙලා, දුකත් සමගම ඔය වළං හෝදමින්, ඒ හම්බ කරමින්, දරුවන් පාසල් යවමින්, ඒම ජීවිතේ, ඒම ආත්මය කරගෙන ඉන්නවද? එහෙම නැත්නම් මේ සියල්ල හරහා ආධ්‍යාත්මික ගමනක් යනවද කියන කාරණේ. දැර මහාචාර්යතුමිය ලස්සන, ඔබතුමිය බොහොම ලස්සන අර්ථවත් ප්‍රකාශයක් කළා මේ ඔබතුමියගේම ජීවිතය ගැන, මේ බ්‍රහ්ම විහරණ වැඩිම ගැන. බ්‍රහ්ම විහරණ, එතකොට පළවෙනිම බ්‍රහ්ම විහරණය තමයි මෛත්‍රිය. මේ මෛත්‍රියට බුදුරජාණන් වහන්සේ හෙව්ව උපමාවක්. මොකද්ද දෙන්න තියෙන උපමාව? සාමාන්‍ය ලෝකේට මේ මෛත්‍රිය කියන ස්වභාවය, ඒ අපරිමිත ස්වභාවය, අනන්ත ස්වභාවය, අසීමිත ස්වභාවය පැහැදිලි කරගන්න සාමාන්‍ය පුහුදුන් ලෝකේට මේ දෙන්න පුළුවන් හොඳම උපමාව මොකක්ද? ඉතින් උන්වහන්සේ දැක්කේ මේ අම්මා කෙනෙක්ගේ උපමාව. මේක හරි වටිනවා. කියන්නේ බුදු ඇසට වෙන උපමාවක් දැක්කේ නැහැ. දැක්ක එකම උපමාව තමයි එක දරුවෙක් ඉන්නවා ඒ මාතා යතානියන් පුත්තන් ආයුසා ඒක පුත්ත මනුරක්කේ ඒක දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් දිවි හිමියෙන් ඒ දරුවා රකින්නේ යම්සේද ඒවම් පිසබ්බ භූතේසු ඒ වගේ මේ සියලුම දෙනා කෙරෙහි අපරිමිත වූ ආදරය දයාව වැඩි යුතුයි දැක්විය යුතුයි කියන කාරණය. දැන් මේ දරුවන් කෙරෙහි අම්මා කෙනෙකුට තියෙන තද බල ඇලීම ඒක මිනිස්ය අම්මා කෙනෙකුට මිනිස්ය දරුවන් ගැන පමණක් නෙවෙයි සත්ත්ව ලෝකෙත් එහෙමයි. දැන් ඔය මම සරල උදාහරණයක් කියන්නම් මේ අපි ඉන්න නිල්ලඹ කැලේ ඉතින් මේක මියෝ ඉන්නවා. මියෝ නැති තැනක් නෑ. ඉතින් දැක්කහම සමහර විට අපි කොස් එහෙම අරගෙන මියා මියෙක් දැක්කොත් එළියට දානවා දොර ඇරලා. හැබැයි ඉතින් මිය හරි බයයි. දැන් එහෙම සද්දයක් වුණොත් පණ කඩාගෙන දුවනවා. මේ සත්ත්ව ලෝකේ ජීවත් වෙන්නේ බයෙන්. අපි මොන සතාට බය වුණත් ඒ හැම සතෙක්ම බයයි. අපිට නෙමෙයි මැරෙන්න බයයි. සත්තුන්ට නෑ අපිට වගේ බය වර්ග ගොඩක්. දැන් අපිට නම් රස්සාව නැති වෙයිද? උසස් වීම නැති වෙයිද? හෙට කන්න නැති වෙයිද? දැන් මේ විදිහට මොන තරම් බය තියෙනවද? වෙලාවට යන්න පුළුවන් වෙයිද? නෑ සත්ත්ව ලෝකේ තියෙන එකම බය මරණ බය. ඉතින් දැන් අපි කොස්සක් අරගෙන නිකන් පොළවට හයියෙන් ගැහුවත් ඒ සතාට හිතෙන්නේ එන්නේ මරණ බය තමයි. දැන් ඔන්න එක දවසක් මෙහෙම කරාම මේ දොරක් කරලා එළියට දුවනවා. හරි එක දවසක් දිව්වෙම නැහැ. කොච්චර කොස්ස ළඟටම ගෙනල්ලා ඇඟේ පැත්තකින් ඒ මීයන්ගේ තියලා තල්ලු කරත් දොරෙන් එළියට යන්නේ ආපහු ඇතුළට. දැන් මීයා දන්නවා මීයා හිතනවා දැන් මට මැරෙන්නත් වෙයි මේ විදියට හිටියොත්. ඒත් ගියේ නැහැ. ඉතින් බැරිම තැන කොස්ස අතෑරලා මම බලන් හිටියා මොකද්ද මේ කවදාවත් දැක්කේ නැති දෙයක්. එතකොට මීයා කෙලීම ගියා මුල්ලකට එතන මී පැටව තුන් දෙනෙක් හිටියා. එතකොට බලන්න මේක තමයි අර දිවි හිමියෙන් තමන්ගේ දරුවා රකින්නවා කියන එක මනුෂ්‍ය ලෝකෙට විතරක් නෙමෙයි සත්ත්ව ලෝකෙටත් පොදුයි. මේක තමයි ඇත්ත. එතකොට මේ දරුවන් කෙරෙහි ලොකු ඇලීමක් තියෙනවා. තමන්ගේ ජීවිතයට වඩා අපි කියනවානේ අපි තමන්ගේ ජීවිතයට තමයි වැඩියෙන් ආදරේ. දැන් අම්මා කෙනෙක් වැඩියෙන් ආදරේ තමන්ගේ දරුවන්ට. එතන මෙතන තියෙන මේ ඇලීම ඇලීමක් විදිහට දකින්න පුළුවන් නම් මේ ඇලීම පුළුවන් නම් මෛත්‍රියකට පෙරලා ගන්න. මෛත්‍රිය තුළ ඒ ඇලීමෙන් කරන්න තියෙන හැම දෙයක්ම කිරීමේ හැකියාව ලැබෙනවා. හැබැයි මේ දරුවා කියන්නේ මම නෙමෙයි මගෙත් නෙමෙයි. මේක තමයි ඇත්තම කාරණය. අම්මගේ තමයි වෙන කාගේවත් නෙමෙයි. මේ කාගේවත් කියන එක නෙමෙයි. දැන් අපි හිතනනේ මගේ නෙමෙයි කිව්වම එහෙමනම් කාගේද කියලා. නෑ කාගේවත් නෙමෙයි. හැබැයි මගෙත් නෙමෙයි. දැන් ඔය ලෙබනන්ේ හිටියා දාර්ශනිකයෙක් කවියෙක් ඛලීල් ජිබ්‍රාන් කියලා. එතුමා ලියපු බොහොම ප්‍රසිද්ධ පොතක් තමයි ද ප්‍රොෆට් කියන පොත. සාන්තුවරය නැත්නම් මුනිවරය විශිවරය වගේ අදහසක්. ඉතින් එතුමාගෙන් විවිධ ගැටලු මිනිස්සු ගිහිල්ලා අහනවා. අම්මා කෙනෙක් ගිහිල්ලා අහනවා අපිට අපේ දරුවන් ගැන කියලා දෙන්න. එතකොට මේ ඛලීල් ජිබ්‍රාන් පටන් ගන්නේ ඔබේ දරුවන් ඔබේ නෙවෙයි. ඔවුන් ඔබ තුලින් ආපු අය නෙමෙයි ඔබ හරහා ආපු අය. ඔබේ දරුවන් ඔබේ නෙමෙයි ඒ දරුවන් ඔබ ඇතුලෙන් නෙමෙයි යාවේ ඔබ හරහාවේ. ඒ අය මේ ලෝකෙට එන්න ඔබව මාධ්‍යයක් කරගත්තා. ඔවුන්ට කෑම දෙන්න අදහස් දෙන්න එපා. මක් නිසාද ඔවුන්ට ඔවුන්ගේම අදහස් ඇති බැවින්. එතකොට මෙන්න මේ කාරණය තේරුම් ගන්නට පුළුවන් නම් යම් තාක් දුරකට එතකොට මේ ඇලීම මෛත්‍රියකට හරව ගන්න පුළුවන්. ඊළඟට කරුණාව ගත්තොත් කරුණාව කියන්නේ දුක තේරෙන ගතිය. දැන් අම්මා කෙනෙකුට තමයි දරුවන්ගේ දුක හොඳට තේරෙන්නේ. දරුවාට බඩගින්න දැනෙන්නේ නැහැ. බඩගින්න ඉන්නේ හැබැයි දන්නේ නැහැ. හැබැයි අම්මා දන්නවා මේ දරුවා බඩගින්න ඉන්නේ කියලා. ඉතින් මේ තමයි කරුණාව. මේ කරුණාව දිනු කරන්න පුළුවන් ඇලීම වෙනවා. ඊළඟට ඒ කරුණාවෙන් මෛත්‍රියෙන් සහ කරුණාවෙන් ඒ දරුවාගේ ප්‍රශ්නයක් විසඳ ගන්නට අමා කිසියම් ප්‍රායෝගික උත්සාහයක් ගත්තාම එයින් ඒ ප්‍රශ්නේ විසඳුනහම අම්මා කෙනෙකුට ලොකු සතුටක් එනවා මුදිතා. මේක තමයි මුදිතාව. ලොකු සතුටක් එනවා ඒ දරුවා සාර්ථක වෙනවා දැක්කහම. නිරෝගී වෙනවා දැක්කහම. හොඳ රැකියාවක් ලැබෙනවා දැක්කහම. දැන් මේ සියල්ල පිටිපස අම්මා හිටියත් අඩුවෙන්ම ප්‍රශංසාහන්නේ අම්මා. මේක තමයි ඇත්ත. අඩුවෙන්ම ප්‍රශංසා සහ වැඩියෙන්ම බැනුම් අහන්නේ අම්මා කෙනෙක්. කෑමක් රහයි නම් කියන්නේ නැහැ. රහයි නම් කියන්නේ නැහැ. මම මොනවා හරි පුංචි ගල් කැටයක් ලුණු ටිකක් අඩු වැඩි වීමක් මිරිස්සයි ඒ ඉතින්දි තමයි කතා කරන්නේ. අන්න උපේක්ෂාව. ප්‍රශංසා වුණත් නින්දා වුණත් මේ දෙකේම එක වගේ ඉන්න උත්සාහ ගන්න පුළුවන් නම් මෙතනම තියෙනවා ග්‍රහම විහෙරණ වැඩිමක් අර ඇලීම අඩු කරගෙන කළ යුතු දේ බොහොම හොඳට කරන්න පුළුවන් පෙරලා ප්‍රශංසා බලාපොරොත්තු නොවි ලැබුණත් එකයි නොලැබුණත් එකයි
මම හිතන්නේ තම ආයෝගික ඒ විනාඩි කිහිපේ ඔබතුමා සඳහන් කරපු ඒ අනු කාරණා මම හිතන්නේ මම අපව අපවත් ඇතුල කියන්නේ ඉන්නේ නුවේ කියලා ඉතාමත්ම වැදගත් කරන කාරණා කිහිපයක් ඔබතුමා ඉතාමත් ඒ කතාව සමන් දෙන අතරේ මගේ මතකෙට තමා YouTube එකේ දවස් දෙකක දැර්ශනය. අමගේ කුඩා දරුවන් ඉතිරා කොටියෙකුට පිළිවෙන්න යන මොහොතේ මනසට ඇදලා තමන්ගේ ජීවිතේ පෝජා කරන මුව දෙනුවගේ ප්‍රශ්නය. මගේ කුඩාකෙන් කොටියෙකුට පිළිවෙන්න යන මොහොතේ ඒ කොටියාගේ ගමන හරස් කරලා තමන්ගේ ජීවිතය පුද කරනවා. බොහොම හැඟීම් බරව තමන්ගේ දරුවන් දෙස බලා සිටිනවා ඇත. තමන්ගේ දරුවන් බේරි ආකාරයේ දෙස ඒ තමා මෞප්‍රේමය ඒ තමා මවගේ ප්‍රේමය ඒ උදාහරණ මත සමාන උදාහරණ කොහොමද මාධ්‍යපත් කරා බිල්මේ. මම තවත් එක අන්තිමක දිස්ආකට ඔබ යොමු කරන්න කැමති ඒ අදිට අමුත්‍යයට තවත් ප්‍රශ්නයක් කරමින් මේ බොහෝ කාලයකට කලින් මේ සිදුවිච්ච සමහර දේ පිළිබඳ බටහිර මානව විද්‍යාඥයන්ගේ පැහැදිලි කිරීම සම්බන්ධ වුණොත් නැවත ඔවුන් කියනවා මේ පිරිමිසා කාන්තාව අතර වෙනසක් තියෙනවා ඒකට හේතුවකුත් තියෙනවා ගෝත්‍රික අතීතින් නම් අපි අන්තක සමාරම්භක ගෝත්‍රික කාලේ පිරිමින්ගේ රාජකාරිය උනේ එළියට ගිහිල්ලා සත්තු මාල්ලගෙනලා තමන්ගේ පවුල පෝෂණය කිරීම කාන්තාවන්ගේ රාජකාරිය උනේ බෙදර තුර සිටින් තමන්ගේ දරුවන් වල්ලා ගැනීම අනිත් ගෝත්‍රිකයන්ගෙන් ගෙනා ගැනීම එහෙම විවාද දෙමින් සන්නිවේදනයේ ඉතාමත් ලස්සස කරමින් සිදුවන සියලු දේ පිළිබඳ සමත් අවධානයෙන් සිටීමයි කියා. මේ රාජකාරියේ අතර මේ ලක්නෝමිනි වසමන කාන්තාව සහ පුරුෂයන් සම්බන්ධයෙන් අන්තරාවිත ගැනීම කියාව ඉතාමත් වැදගත්. මම කැමති අදිට අමුත්‍යයෙන් අහන්න කොහොමද ඒ තරම් දක්ෂතා ගැනීම හැකියාවක් ඔබ තුන්යන්ලා ලබා ගත්තේ පුරුෂ පලක්ෂේ සාපේක්ෂව මම ඇත්තෙම ඔබේක දකිනවා එහෙනම් මේ ප්‍රශ්නේ විශේෂයෙන්ම අහන්න උත්සාහේ මම ඇත්තට මේ දරා ගැනීම හැකියාව මේ තරම් ප්‍රබලව වර්ධනය කරගත්තේ කුමන විදිහකටද කියලා අකීත කතාවල් කොහොම වෙත ඇගේ අත්දැකීමම
ඒක ගැන මේ කොයි ආකාරයෙන්ද දරා ගැනීම දියුණු වුනේ? ඇත්තටම මට මතකයි පොඩි කාලේ මගේ දරුවන් පොඩි කාලේ මම හිතුවා මට ආයි කවදාකවත් හරියට නිදා ගන්න ලැබෙන්නේ නැති වෙයි. හිතේ හැටියට නිදා ගන්න නම් ලැබෙන්නේ නැති වෙයි කියලා ලොකු දුක වගේම නිකන් අශෝකයක් වගේ තිබ්බා අය කවදා නිදියන්න ලැබෙයිද කියලා. හේතුව දවස පුරාවටම මෙතන මෞතුමියන් ගොඩක් ඉන්නවා. දවස පුරාවටම මවක් විදිහට වැඩ සියනවා. එකම දේ මං හිතන්නේ අපිට එක වැඩක්වත් පහු පස්සට දාන්න බෑ. දරුවන් දාගෙන ඉවරුණයෙන් පස්සේ දරුවගේ ඉතුරු වැඩ ටික කරන්න. දැන් එහෙම හිතලා නලවලා දරුවා නිදි කරවනවා. නිදි කරවලා කියලා විනාඩි 5ක් යන්නට බෑ. ආයි දරුවා නැගිටලා මට මතකයි පුංචි කාලේ ගොඩාක් මහන්සි වෙලා දුව නිදි කරවලා කියලා වෙන වැඩක් පටන් ගන්නකොටම ඒ කාලේ මං අධ්‍යයන කටයුතු කරමින් සිටියේ. අධ්‍යයන කටයුතු වල දෙයක් කරනකොටම දුව නැවත නැගිටලා. ඉතින් මේ විදිහට වෙනකොට දුවත් කරපින්නාගෙනම මට මතකයි මේ අවශ්‍ය කියවීම් මේ අධ්‍යයන කටයුතු වල යෙදුණා. සමහරක් දවසට කුඩා දියණියගේ වැඩ කටයුතු. ඇය කුඩා දියණිය කාර් එකේ තියාගෙන ලොකු දියණිය මොන්ටිසෝරි දාන්නට යනවා. ඉතින් ඒ වගේ නොයෙකුත් වැඩ ඇය ළඟින් තියාගෙන රෙදි සෝදපු අවස්ථා. ඒ වගේ ඒ කියන්නේ කළ යුතුයි. මේ බේරෙන්නට විදිහක් නැහැ. ඉතින් මේ සමගම මං හිතන්නේ අපිට හැකියාවක් ලැබුණා මේ මල්ටිටාස්කින් කියන වැඩේ. මල්ටිටාස්කින් කරන්නට පුළුවන් වුණා. තවත් කියනනම් මං මෙතෙන්දී මේ ප්‍රශ්නෙට අදාළ නැහැ. නමුත් නිතරම මගෙන් මම වැඩ කරන්නේ කුඩා දරුවන් සමග. මං හිතන්නේ මේ මාතෘකාවට ඉතාමත් සමීපයි මගේ රැකියාවත්. ළමා දන්ත වෛද්‍ය විශේෂඥයෙක් විදිහට දන්ත වෛද්‍ය පීඨයේ වැඩ කරනවා. මම දැකලා තියෙනවා දෙමව්පියන් මොනම තරාතිරමක දෙමව්පියන් වුණත් පෝසත් දුප්පත් මොන තැනක හිටියත් ඔවුන් තමන්ගේ දරුවන්ට ඉතාමත් ආදරෙයි. බොහෝ වෙලාවට දත් කැක්කුම කියලා එනවා, දතක් කැඩුනා. මට ඒ වෙලාවේ ඒ මවගේ විශේෂයෙන් මවගේ සහ පියාගේ තේ විදිහේ ඒ ඇති වෙලා තියෙන දුක මටත් දැනෙනවා. මේ විදිහටම කුඩා දරුවෙක්ට ප්‍රතිකාරයක් කරන්නට ගියාම ඔවුන් තුල ඇති වෙලා තියෙන වේදනාව මටත් දැනෙනවා. ඉතින් මම හිතන්නේ අර කරුණාව, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන තමන්ගේ දරුවන්ට දක්වන සැලකිල්ලම යම් තාක් දුරට හෝ අනිත් දරුවන් කෙරෙහි දක්වන්නට ඉගෙනගෙන ඉගෙනීමක් ලැබුණා මේ මව් පදවිය තුලින්. දරා ගැනීමේ හැකියාව තුලින්. ඉතින් ඒක මගේ ජීවිතයේ මේ වෘත්තියේදී ගොඩාක් පරිහරණය කියන්නේ උදව්වට ගන්නවා. මම හිතන්නේ විශේෂයෙන්ම මගෙන් ඉගෙන ගන්න දරුවන් අහනවා කොයි විදිහටද මේ අඬන ළමයින් සමතේකට පත් කරගන්නේ. ගොඩාක් වෙලාවට ඔවුන් ප්‍රතිකාර කිරීමට ප්‍රයත්න දරනකොට අඬන දරුවා ළඟට ගිහිල්ලා මං කතා කරාම ඔවුන් නිශ්ශබ්ද වෙලා ඒ අවශ්‍ය ප්‍රතිකාරය කරන්නට ඉඩ දෙනවා. ඉතින් මං බොහෝ වෙලාවට හිතනවා අර යම්කිසි දුරකට වගා කරගත්ත කරුණාව, මුදිතාව, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන ගුණ නිසා මට මේ අඬන දරුවන් සමනයකට පත් කරගෙන ප්‍රතිකාර කරන්නට පුළුවන් වෙලා තියෙනවා කියලා. ඉතින් මවක් විදිහට ඒක ගැන හිතලා අර දරා ගැනීමේ ශක්තිය ගොඩනගා ගැනීම තුලින් සමාජයේදී නිදා ජීවිතයේදීත් මම එයින් බොහෝ ප්‍රතිඵල ලබාගෙන තියෙනවා. ඔබතුමන්ට නැවත වාරයක්.
බොහොම ස්තුතියි ඒ ආයුක්ත තමගේ පෞද්ගලික කීම අවසන්ම ගලලා ගැනීම සම්බන්ධයෙන් මොදේ ඔබ ඔබ සියලු දෙනා දැනුවත් වීම සඳහා විශේෂයෙන්ම ශ්‍රී ලාංකික සමීපයෙන් ශ්‍රී ලාංකික ආසන්නන් හෝ අපසම් සම්බන්ධ වී සිටින සියලු දෙනාගේ දැනුවත් වීම සඳහා අද අවසර ඒ සිට සඳුදා උදේ 6 දක්වා ඇමරිකාවේ පනවා ඇති බව අපට දැනුම් දීමක් ලැබුණා. එය ඔබගේ දැනුවත් වීම සඳහා මම ඉදිරිපත් කරේ. මේ මොහොතේ අපේ ගුරුතුමන් විසින් මෙලලා මේ විශේෂ ප්‍රශ්නයක් මුල් කරන්න මේ ප්‍රශ්නෙට උත්තරේ නම් මම හිතන්නේ අපිට එනම වැඩසටහනකින්ම සාකච්ඡා කළ යුතු වෙනවා. එහෙම කියන්නේ හේතුව මේ ප්‍රශ්නෙට ලබා දිය යුතු උත්තරේ මම හිතන්නේ එකම ආකාරයකට සුදුසු ලැබෙන විනාඩියෙන් පැහැදිලි කිරීමට අපහසු බව මා කනවා. නමුත් අපේ අසන්නේ ලැබුණ ප්‍රශ්නයක් සම බුද්ධමාත්‍ය මුකරන කමිටි විද්‍යාත්මා තත්ත්වය ගැනත් සාකච්ඡා කළා. වර්තමානයේ කඩාවැටී ඇති ආර්ථිකයත් සමගින් සිදු වෙන ගැටලු සම්බන්ධයෙන් විසිර වෙන අතර මම හිතේට මෙවැනි තත්ත්වයකදී මුහුණ දිය යුත්තේ කොමන ආකාරයෙන්ද? ඒ අනුවමට පැහැදිලි කරන්න පුළුවන් නම් ඉතාමත් ප්‍රෝණ සමානයික සුදුසේ සල් නොවන බව සමහර අසන්නන්ගේ අදහස්වල හැටියට බොහෝ පිළිවෙලින් පිටීම අවශ්‍ය වෙන මාතෘකාවක්. නමුත් මම තමත් රුවේ මණ්ඩලයෙන් ඉන්න සිනවා නවකී කාර්යභාරයේ කොයි ආකාරයෙන්ද කියලා මෙන්න අසන්නන්ගේ සමාන්තරවට පිටවක් දුන්නු.
ඔව් කාගෙත් අපි කාටත් ලොකු කාර්යභාරයක් තියෙනවා. අම්මා කෙනෙක්ද තාත්තා කෙනෙක්ද විවාහකද අවිවාහකද ભેදයක් නැහැ. මෙබඳු අර්බුදකාරී අවස්ථාවක වගකීමෙන් බේරෙන්න කාටවත්ම බෑ. මෙතින්දි මට මතක් වෙනවා මේ ඉතාලි ජාතික චින්තකයෙක් දාර්ශනිකයෙක් කවියෙක් හිටියා දාන්තේ කියලා. එතුමා නිරේ ගැන නිරේ ස්වර්ගය ගැන එහෙම ලියු තමන්ගේ ඒ දාර්ශනික කාව්‍ය ග්‍රන්ථවල ওই తాවකාලික විඳවන ස්ථානයක් ගැන කියනවා. කියන්නේ මනුස්ස ලෝකේ මැරුණට පස්සේ ඊළඟට දිව්‍ය ලෝකේ හරි අපායට හරි යන්න කලින් తాවකාලිකව විඳවන ස්ථානයක් තියෙන තේක එක එක පාප කර්ම වලට අනුව විඳවන මට්ටම් තියෙනවා. ඒකේ ගැඹුරුම තැන විඳවන්නේ නරක කරපු අය නෙවෙයි. يعني නරක කරපු අය විඳවනවා පායි. හැබැයි ගැඹුරුම විඳවන තැන විඳවන්නේ මනුෂ්‍ය ලෝකේ අර්බුදකාරී අවස්ථාවල වගකීම් පැහැරහැරිය. ඒ අය තමයි එතන විඳවන්නේ කියලා දාන්ති කියනවා. ඉතින් අපිට අපි කාටත් වගකීමක් තියෙනවා. වගකීමක් තියෙන බව දැන ගැනීමත් වටිනවා. මේක කාගේවත් ඇඟේ ගහලා බේරෙන්න බෑ. දැන් මෙතන වැදගත්ම දේ තමයි මේ විශේෂයෙන් මවකට තියෙන වගකීම මොකද්ද? මව තමයි පවුල එකට බැඳලා තියාගන්න කෙනා. දැන් මේක පීතෘ අපි කියනවානේ පිරිමියාට වැඩි තැනක් තියෙන එහෙම කිව්වට මන්නම් එහෙම ලෝකෙ කොහෙවත් දැකලා නැහැ. ලංකාව විතරක් නෙමෙයි ඉන්දියාව විතර නෙමෙයි බටහිර රටවල පවා කාන්තාව අම්මා තමයි පවුලක වැඩි බලතල තියෙන විධායක බලයේ තියෙන අම්මා. මේ පේන්න නෑ ඒක. පේන්න නෑ. පේන්න තියෙන්නේ මේ පිරිමියා තමයි ප්‍රබල, තාත්තා තමයි ප්‍රබල, සම්පුරුෂයා තමයි ප්‍රබල. එහෙම පේන්න තියෙනවා. හැබැයි ඔය භූමිකාව විවාහ වෙලා ටික කාලයක් ගියාම මාරු වෙනවා. මුල් කාලේ එහෙම ඇති. නමුත් පහු වෙනකොට ටිකක් මාරු වෙලා ඊට වඩා වෙනස් මේ බලහුව මාරුව වෙනවා. ඉතින් මේ අම්මා කෙනෙකුට මේ බදු අවස්ථාවක එහෙම නැත්නම් බිරිඳකට ලොකු කාර්යභාරයක් කරන්න පුළුවනි. දැන් ඊට කලින් කියන්න තියෙන දෙයක් මේ ඔබතුමා අහුව නිසා මේ ප්‍රශ්නේදී මේ දැන් මේ බඳු කාලයක් අපේ රටට එයි එන්න ඉඩ තියෙනවා කියන එක මීට අවුරුදු 7-8කට කලින් වගේම හිතිලා තිබුණු කාරණය. අපිට මෙහෙම දරිද්‍රතාවයේ පෙට්ටේ සල්ලි තිබුණත් කණ්ඩ නැති වෙයි ඒ විදිහට. එහෙන හිතෙන්ට එක හේතුවක් තමයි මේ නාස්ති. අපේ රටේ තරම් නාස්තික රටක් මම කොහෙවත් දැකලා නැහැ. මම ගොඩක් රටවල් ගැන මට අත්දැකීම් නැහැ. හැබැයි බෞද්ධ වේවා අබෞද්ධ වේවා මෙච්චර නාස්ති කරපු රටක් දැනටත් නාස්ති කරන රටක් ආගමේ නාමයෙන් නාස්ති කරන තැන රටක් ආගමේ නාමයෙන් කෑම කෙලින්ම කුණු බාල්දියට හලන රටක් කට මෙහෙම වෙන එක පුදුමයක් නෙමෙයි. ඉතින් මේ ගැන පුළුවන් විදිහට අපි ඒ කාලේ දැනුවත් කළා මෙහෙම නාස්ති කරන්න එපා. මේකේ විපාක බොහොම දරුණුයි. බොහොම දරුණුයි. ඔය මං සරල කාරණයක් කියන්නම්. ඒ සමහර බෞද්ධ නුවන් රටවල්වල මේ බෞද්ධ නුවන් රටක අත්දැකීමක් එහේ මේ ආපන ශාලාවකට ගියාම අපි යම් යම් දේවල් ඇනවුම් කරලා ඒ දේවල් ලැබුණාම පුළුවන් ටික කාල බැරි ටික තියලා එනවා හැම සියල්ලටම මුදල් ගෙවල. නමුත් හැම රටකම එහෙම කරන්න බෑ. ඒ අය ඒ පිළිබඳ නිලධාරියෙකුට කතා කරනවා දුරකථනයේ ඒ ආපන ශාලාවේ. එතකොට අපි තියාගන්නවා තියාගෙන ඒ අය ඇවිල්ලා අපිට දඩයක් ගහනවා ඒ ඉතිරි කරපු කෑමවලට. ඒකින්දී අපි කිව්වට මේවට අපි සල්ලි ගෙව්වි කියලා. සල්ලි ඔබේ තමයි. Money is yours, but natural resources are ours. So please don't waste our natural resources because of your money. Mudal obe tamai, namut me sabhavika sampat api. Ape sabhavika sampat, obata mudal tiyenawa kiyala, naasti karanta denta bae, ehema karanta epa. Etana me arapirimasma kiyana eka apita igenniyamu. Mata thamath matakai uyenakota. ඒ ගෙදර ඉන්න ප්‍රමාණයට තමයි හුන්දුවෙන් හාල් මැනල ඉව්වේ. හැබැයි ඒ හාල්වලුත් මිටක් අරගෙන ආයෙ මුට්ටියකට දාන. දැන් හැම දිනකටම ගානට මුට්ටියට හාල් දාලා ඒකෙන් මිටක් අරගෙන තව මුට්ටියකට දාන. ඒතර අර දැන් මිටක් අඩුවෙන් තමයි උයන්නේ. හැබැයි එහෙම යුවට පිටින් කෙනෙක් ආවත් කන්න තියෙනවා. දැන් අපිට පුදුමයි සමහරට අම්මා කාලා නැහැ. අම්මා කාලා නැහැ. මේ කතාව කියනකොට ඔය මට මතක් වෙනවා අපේ රටේ හිටියේ දාර්ශනිකයෙක් ඔය දාන්ත කියන කිව්වා වගේ මහගම සේකරයන් එතුමා දාර්ශනිකයෙක් කවියෙක් සහතවත් ක්ෂේත්‍රවල ප්‍රවීණෙක් එතුමා ලියපු පොතක කවියක් තියෙනවා ස්වයං පුරුෂයෙක් තමන්ගේ භාර්යාව ගැන ඒ කවිය කියන්නේ කුසගින්නෙන් ඔබ පෙළෙමින් පුතාට බත් කවනා විට හිත ඇතුලෙන් ඔබ හඬමින් හඬනා පුතු නලවන විට මටත් වඩා මගේ හිත ඔබ හඳුනන බව පෙනෙනා විට මිනිස් හදේ සුන්දර බව පසක් කරන්නේ ඔබ මට. මේක තමයි අම්මලාගේ ඇත්ත කතාව. කුසගින්නෙන් ඔබ පෙළෙමින් පුතාට බත් කවනා විට. අම්මා ඉන්නේ බඩගින්නේ. හැබැයි අම්මා හිතන්නේ මගේ බඩගින්න ගැන. අර දරුවාගේ බඩගින්නට සමහරට තියෙන්නේ ටිකයි ඒ ටික කවන. එතන අම්මා අඬනවා විවිධ ප්‍රශ්න නිසා අඬනවා. හැබැයි ඒක පේන්න නෑ. හිත ඇතුලෙන් ඔබ හඬමින් හඬනා පුතු නලවෙන විට මටත් වඩා මගේ හිත ඔබ හඳුනන බව පෙනෙනා විට. ඉතින් අපි අපේ හිත හඳුනාගෙන නෑ. හැබැයි අම්මට ඒ දරුවෝගේ සාහසම් පුරුෂගේ හිත හොඳට පේනවා. මිනිස් හදේ සුන්දර බව පසක් කරන්නේ ඔබ මට. මේ මනුෂ්‍ය හදවතක් මොනතරම් ගැඹුරුද කියන එක අපි අද මාතෘකාවේ අනුමාතෘකාව තමයි මාතෘත්වයේ ගැඹුර. ඉතින් මෙන්න මේ කාරණය අපිට පේනවා. ඉතින් අම්මා කෙනෙකුට ලොකු වගකීමක් තියෙනවා මේ මෙතන අරපිරිමැස්ම තියෙන දේ පුළුවන් තරම් පරිස්සම් කර ගැනීම. ඊළඟට ඒ නිසා මේ කලබලයටපත් වෙන පවුල පාලනය කර ගැනීම. දැන් මේ පිළිබඳ ලොකු වගකීමක් මේක කරන්න පුළුවන් නැත් අම්මා කෙනෙකුට වැඩිපුරම. ඉතින් අම්මා කෙනෙක්ගේ ලොකු වගකීමක් තමයි ඔය ඕපදූපවලට වැඩි යන්නේ නැතුව ඒ හැම වෙලෙම ප්‍රවෘත්ති කියන ඒවා ගෙන් කම්පුරවගෙන ඒ අනුව ආවේශ වෙන්නේ නැතුව මේ සහ විශේෂයෙන් මේ ඔය පෙන්නන ටෙලි නාට්‍ය. දැන් මේවා මම දන්නේ හැම ටෙලි නාට්‍යයක් ගැන මට කියන්න අත්දැකීම් නැහැ. නමුත් ඒවා බලලා ඒකේ ප්‍රතිපාක විදිහයි ඇවිල්ලා අපිට කියනකොට මේ ළඟදී තාත්තා කෙනෙක් ඇවිල්ලා කිව්ව කාරණයක් මේ මගේ දුව මගේ නෝනාට කියනවා මාව දික්කසාද කරන්න කියලා. මේ පුංචි දරුවා කියන්නේ අම්මට කියනවා තාත්තව දික්කසාද කරන්න කියලා. ඇයි මේ අර ටෙලි නාට්‍ය එහෙමයි? පුංචි වචනයක් තාත්තා සැරෙන් කියපු ගමන් ඒ නාට්‍ය හැටියට දික්කසාද වෙනවා. ඉතින් මේ නාට්‍ය බලනවා අම්මත් බලනවා තාත්තත් බලනවා දුවත් බලනවා සමට ආච්චි සීයත් බලනවා මුණුපුරා නිබිරියත් බලනවා. එතකොට මේ අය කියන්නේ මෙහෙම තමයි. ඇයි අම්මා තාත්තව දික්කසාද කරන්නේ නැත්තේ? මේ නාට්‍ය එහෙමනේ කරන්නේ. ඉතින් මේ වගේ ඈත් වෙන්න විශේෂයෙන් මේ පවුලක් රැක ගන්න ඕන නම් සා මේ දරුවන්ව බේර ගන්න ඕන නම් මේ හරවත් දේවල් වලට වැඩි අවධානයක් යොමු කරගන්න හරවත් පොතපත කියවන්න හරවත් නාට්‍ය තියෙනවා නම් බලන්න හරවත් සංවාදවල යෙදෙන්න මේ තුට්ටු දෙකේ බොළඳ මොනෝhari මනුෂ්‍ය ධර්මයක් තියෙනවා නම් ඒ ටිකත් නැති වෙලා යන කාබාසිනිය වෙලා යන ඔය මාධ්‍ය වලට අහු වෙන්නේ නැතුව මේක ලොකු වගකීමක් අම්ම කෙනෙකුට.
මේක ලොකු වගකීමක් අම්ම කෙනෙකුට. හරවත් දේ සමග මිත්‍රවම ඒකට ගන්න මේ කිසි දෙයක් නැති ආරම්භයෙන් තොට සුදු දෙකේ වැඩසටහන් ගැලින්මින් තමයි ජීවිතය අවුත් කරගන්න එපා. මා දකින්න මාගේ පෞද්ගලික කාර්යයන් සමහර වෙලාවට සයන් දෙන අපේ ප්‍රදේශින් එක්ක කතා කරන සමහර පුද්ගලයන් මා පොල්වල ඒ තමයි සුදු ප්‍රශ්නය. ඒ ප්‍රශ්නය මත ඕන නිසසද කියන උත්සාහ කරනවා. මේ ලබාක මිද සමන්ගන විට ඒවා මේ ඉතාමත් සරල ප්‍රශ්නයක් බව ඔවුන් තුළ පවතින්නේ. මලේ අපේ වැඩසටහනේ අවසාන පැය නැත්නම් පැය භාගයේ ආරම්භ කිරීමට යන්නේ දැන් මේ මුළු පැය භාගය තුළ අපේ විශේෂ අලපිතිය සමග සාකච්ඡා කර දෙවෙනි පැය භාගය තුළ අපේ ගුරුතුමා සමග සාකච්ඡා කරා. දැන් ඔබට අවස්ථාව තියෙනවා අපට ප්‍රශ්න යොමු කරන්න. සජීවීව ප්‍රශ්න අසන්න සමග සමාජ දෙන්න මේ තුරු පැය භාගය තුළ. මලේ මේ සම්පස්සන අපිට ලැබෙන තුරු මා අපිට ප්‍රශ්න කරන්න කියලා තියෙනවා ගුරුතුමන් වෙතට. තවත් එක්තරා ආසන්නයක අපිට ප්‍රශ්න උත්තර තිබ්බා. මේ ප්‍රශ්නේ අපේ ගුරුතුමන්ගෙන් අහන්න කලින් මේ අදිත්‍ය මාත්මිකෙන් අහන්න මන්දනේ ප්‍රශ්නෙට උත්තරයකින් ලබා ගන්න හොඳයි කියලා මම හිතනවා. මුල් අවස්ථාවේ දරුවෙකුගේ ආධ්‍යාත්මික ගුණවගාව සඳහා මමක් විසින් දිය යුතු දායකත්වයේ කෙපඳුද? මගේ ආධ්‍යාත්මික ගුණවගාව අත්නෙ කිරීම සඳහා මමක් කරන මොන විදිය දායකත්වයක් දිය යුතුයි කියලා බුදුන්ගේ සිතනවාද?
මහත්මිය ස්තුති. මම හිතන්නේ ළමයිගේ ආධ්‍යාත්මය ආධ්‍යාත්මික ගුණවගාවට අපි මේ මනාත්මදායක වෙන්නේ පවුල විශේෂයෙන් මව. මව තුල ඒ කියන්නේ Tamanගේ මව කොයි ආකාරයෙන්ද හැසිරෙන්නේ? මවකගෙන් හිතෙක් වේවා දියණියක් වේවා මම විශේෂයෙන් දියණියක් ගැන දියණියන් ගැන මෙහිදී වඩාත් අවධානයට ලක් කරනවා. මගේ මතය අනුව මම හිතන්නේ රටේ දියුණුව තියෙන්නේ හොඳින් සැදුණු දියණියන් අතේ. හේතුව අපේ දියණියන් තමයි අනාගතයේදී රට බාර ගන්නට ඉන්නේ. පවුල් සංස්ථාව රැක ගන්නට ඉන්නේ දියණියන්. දියණියන් හෝ පුතණුවන් යහමගට යොමු කරලා ඌන්ට පාර පෙන්වන්නට උනි අම්මා ගෙදරින් පියා එක්ක. ඉතින් මගේ අත්දැකීම අනුව මම හිතනවා ඌන් මුල සිටම දහමට යොමු කිරීම, හොඳ නරක කියා දීම, අපි මට මතකයි කුංචි කාලේ මම පරිහරණය කරා ලෝ වැඩ සඟරාව කායි ඒ වගේ සඟර සුභාෂිතය ඉතින් ඒ වගේ දේවල් දැන් නරක මිනිස්සේ කිරිදියනි දෙවියත් අඟුරු සුදුවන කලෙක් නම් නැති යම් කිසි අසත්පුරුෂ පුද්ගලයෙක් යම් අවැඩක් කරනවා නම් ඒ කවිය මතක් කරලා කිරිදියනි දෙවියත් අඟුරු සුදුවන කලෙක් නම් නැති එහෙනම් අයහපත් පුද්ගලයන් අයහපත්මයි අපි ඒ විදිහට ඒ දිහා බලන්නට ඕනේ. ඉතින් මං හිතන්නේ ගෙදරින් අපිට දෙන්නට පුළුවන් නම් භාවනාවට යොමු කරන්නට පුළුවන් නම් ಗುಣ ධර්ම ගැන අපි නිතර සූත්‍ර භාවිතා කරලා කතා කරන්නට පුළුවන් නම් ඒ වගේම හොඳ නරක දෙකම පෙන්වලා දෙන්නට ඕනේ. හොඳ විතරක් පෙන්වන්න නැතුව සමාජයේ හැමදේම අපි මේ විවෘතව කතා කරන්නට ඕනේ. මේ සඳහා පවුල තුල ඇති කරගන්නට ඕන පුළුවන් කටිකාවතක්. පවුල් කියන්නේ එක දවසක් මාසිකට දවසක් හරි පවුලේ පවුල් සංස්ථාව තුල කටිකාවතක් දවසක් කතා කරන්නට යොමු කරගන්නට පුළුවන්. ඉතින් මම හිතන්නේ ආගම දහමට යොමු කරමින් භාවනා මධ්‍යස්ථානවලට යමින් හොඳ නරක දරුවන් සමග කතා කරමින් කරොත් අපිට පුළුවන් මේ ಗುಣ වගාව ඇති කරගන්නට දරුවන් තුල.
මම කැමති ඒ ප්‍රශ්නේම අපේ ගුරුතුමාට සම්බන්ධන සම්මතවුණු පූර්ණණය කරන්නට තියෙනවා නම් දරුවගේ ආධ්‍යාත්මික ಗುಣ වගාව සඳහා මමක් විසින් දිය යුතු දායකත්වය කුමන ආකාරයෙන් ගියා ඔබතුමා සිතනවාද?
ඔව් මේ මහාචාර්යතුමිය මනාව පැහැදිලි කළා වගේ දරුවෙක් තමන්ගේ අධ්‍යාපනයේ පටන් ගන්නේ අම්මගෙන්. ඒ නිසා තමයි මේ මුල්ම ගුරුවරු විදියට දහමේ විස්තර කරන්නේ දෙමව්පියන්. අම්මා සහ තාත්තා. මොනවා වුණත් හොඳ නරක අකුරුද හැසිරීමද කනබොන හැටිද මේ හැම දෙයක්ම මුලින්ම ඉගෙන ගන්නේ අම්මා තාත්තගෙන්. ඒ විදිමත් විදිහට නෙමෙයි. හැබැයි ඇහෙන දෙයින් පේන දෙයින් සමහරට මව් කුස ඇතුලේ ඉන්න කාලෙම තමයි මේ අධ්‍යාපනය පටන් ගන්න තියෙන්නේ. ඉතින් මේ පිළිබඳ බොහෝ පරේෂණ ඉදිරි වාර්තා තිබෙනවා. මට වැඩි ඔබතුමා දන්නවා වෛද්‍ය විද්‍යාත්මක පරේෂණ මේ මව් කුස ඇතුලේ දරුවෙක් මොනතරම් අධ්‍යාපනයක් ලබනවද ඒ පරිසරේ. මා කියවලා තියෙනවා මේ තාත්තා කෙනෙක් අම්මට බනිනකොට අම්මා ගර්භිණී අවස්ථාවක තමන්ගේ භාර්යාවට බනිනකොට අර දරුවා කියනවා කියලා මව් කුස ඇතුලේ ඉඳලා කියන්න හදනවා අම්මට බනින්න එපා කියලා. ඉතින් මේ වගේ බොහෝ අද්දකීම් තියෙනවා. ඒ දරුවට ඉතින් ඉගෙන ගන්න පටන් ගන්න පිළිසිඳගත් දවස් ඉඳලා. ඊළඟ බිහි වුණාට පස්සෙත් පේනවා මව් කුස ඇතුලේ ඉන්නකොට දැනෙනවා සහ ඇහෙනවා පමණයි. බිහි වුණාට පස්සේ පේනවා. පේන දෙයින් ගෙන ගන්න. ඉතින් දරුවෙක් වැඩිපුර ඉන්නේ අම්මා කෙනෙක් එක්ක. බොහොම කලාතුරකින් තමයි වැඩි කාලයක් තාත්තා කෙනෙක් එක්ක දරුවෙකුට ඉන්න ලැබෙන්නේ. එතකොට ඒ ඉන්න හැම මොහොතකම දරුවා ඉගෙන ගන්න. මේක අම්මා දන්නේ නැහැ. අම්මා විශේෂ ආයාමයකින් උගන්වන්න දේවල් තියෙනවා ආයාශයකින්. හැබැයි එහෙම නෙමෙයි. හැම දෙයකින්ම දරුවා ඉගෙන ගන්නවා. අම්මා කොහොමද ගනුදෙනු කරන්නේ? අම්මා කොහොමද අනිත් අයත් එක්ක කතා කරන්නේ? වැඩ කරන්නේ කොහොමද? කලබල වෙන්නේ කොහොමද? මේ හැම දෙයක්ම දරුවා ඉගෙන ගන්නවා. ඉගෙන ගන්න අතර ඉතින් ඒවා දරුවාගේ ඇඟට උරා ගන්නවා. මේක තමයි වැදගත්ම දේ. බෝ වෙනවා. බෝ වෙන ගති තියෙනවා. ඉතින් අපි කියනවා මේවා බටහිර විද්‍යාව කියනවා මේවා ඥානවලින් එන්නේ කියලා. ඥානවලින් එන ලක්ෂණ ටිකකුත් තියෙනවා. ඊට වඩා මේ දරුවා අම්මගේ තාත්තගේ හැසිරීම දිහා බලලා ඉගෙන ගන්න සහ බෝ කරගන්න ගති තියෙනවා. ඉතින් මේ දෙකටම ඥානවලින් එනවා කියලා බේරෙන්න පුළුවන් නෑ. ඥානවලින් එනේමට වැඩිය මේ ඇහෙන පේන දෙයින් බෝ කරගන්න ගති තමයි වැඩි. මෙතෙන් ලොකු වගකීමක් තියෙනවා. ඥාන වෙනස් කරන්න බෑ කියමුකෝ, වෙනස් කරන්න පුළුවන්. හැබැයි අපි ඥානවලින් එන කතාව පැත්තකින් තියමු. එතකොට අපිට වගකීමක් තියෙනවා. අපි කොහොමද දරුවෙක් ඉස්සරහා හැසිරෙන්න ඕනේ, කතා කරන්න ඕනේ, කොහොමද පවුලේ ප්‍රශ්න කතා කරනවද දරුවෙක් එක්ක ඉන්න තැනක. දරුවෙකුට දෙන්න ඕනේ ආදර්ශය මොකද්ද? දැන් මේ පිළිබඳ මේක බැරෑරුම් වගකීමක්. ලේසි නෑ, බොහොම බැරෑරුම් වගකීමක්. මොකද ඒ දරුවගෙන් මොන වගේ කෙනෙක්ද ලෝකෙට දෙන්නේ? අපරාධකාරීද, මිනීමරුවෙක්ද, දූෂිතයෙක්ද, සාන්තුවරයෙක්ද? ඒ එළියට එන කෙනා පිළිබඳ 50%ක විතර වගකීමක් දෙමව්පියන්ට තියෙනවා. ඉතින් මේ සමහර විට ওই දූපුතුන්, තරුණ දූපුතුන් සමග කරන වැඩසටහනවලදී ඒ ඇත්තන් කියන දෙයක් තමයි මේ මා ඇහුවා මැයි මේ භාවනාවට කැමති නැත්තේ ආගමික වැඩවලට. මේ අය කියන්නේ මේ අපේ අම්මත් ඕවා කරනවා, තාත්තත් කරනවා. ඉතින් මම මොකද්ද වැරද්ද? නෑ වැරද්ද ඉතින් ඒ පන්සලේ ඉන්න එක විදිහකට, ගෙදර ඉන්න තව විදිහකට. පන්සලේ ඉන්න උපාසක කෙනෙක්, ලොකුම උපාසක අපේ තාත්තා, ලොකුම උපාසිකාව අපේ අම්මා. හැබැයි ගෙදර ආවහම වෙනම කෙනෙක් ඉන්නේ. එතන අර උපාසක ගති, හොඳ ගති, ඒ අර පන්සලේ තියෙන භාවනා මධ්‍යස්ථානේ තියෙන ගති නෙමෙයි. දැන් මෙන්න මේක තමයි බරපතලම වැරද්ද. අපේ දරුවන් ආගමින් ඈත් වෙන්න එක ප්‍රබල හේතුවක් තමයි, නැත්නම් ආධ්‍යාත්මයෙන් ඈත් වෙන්න ලොකුම හේතුවක් තමයි දෙමව්පියන් එක්ක ඒවට නැඹුරු වෙලා නැහැ. එහෙම නැත්නම් ඒ නැඹුරු වෙලා ගත කරන්නේ දෙබිඩි ජීවිතයක්. පන්සලේදී භාවනා මධ්‍යස්ථානයේදී පල්ලියේදී එක ජීවිතයක්, ගෙදරදී වෙනම දෙයක්. මේක දකිනකොට දරුවෙක් දරුවන්ට ඉවසන්නම් බැරි දෙයක් තමයි කියන්නේ එකක්, කරන්නේ තව එකක් නම්. මේක තමයි දරුවෙකුට දරා ගන්නම බැරි දේ. එකක් කියලා තව එකක් කිරීම. මේ වංකකම, කුහකකම, ව්‍යාජත්වය. මේක දරුවෙක්ගේ ලොකු මානසික බිඳ වැටීමකට හේතුවක්. ඉතින් මේ ඒ නිසා අවවාද ගැන බොහෝම කතා කළා. අවවාදයට වඩා ආදර්ශය තමයි වටින්නේ. මේ පණිවිඩේ අම්ම කෙනෙකුට දෙන්න පුළුවන්. කොහොමද සිහියෙන් වැඩ කරන්නේ? මේක දේශනා කරන්න ඕනේ, සතිපට්ඨාන සූත්‍රය කියන්න ඕනේ, මයින්ඩ්ෆුල්නස් ගැන ලෙක්චර් එකක් දෙන්න ඕනේ. අම්ම වැඩ කරන විදිය දිහා බැලුවාම දරුවෙකුට එහෙම කරන්න හිතෙනවා, ඒක බෝ වෙනවා. දර අම්මා ඉවසීම ගැන කියන්න ඕනේ. අම්මා ඉවසනවා නම් යම් මට්ටමකට දරුවෙකුට ඒ ගැන ආසාවක්, උනන්දුවක් එනවා. අම්මා ඉතිරි කරනවා නම්, අර පිරිමැස්ව නම් ඒක දරුවන්ට බෝ වෙනවා. මම කියන්නේ 100%ක් කියලා. නමුත් එතනින් තමයි පටන් ගන්න තියෙන්නේ. ඉතින් බොහෝ විට ওই දෙමව්පියන් මට ඇවිත් කියනවා දරුවන්ට භාවනා උගන්වන්නට කියලා. මම එතෙන්දි කියන දෙයක් තමයි ඉස්සෙල්ලා අම්මලා පටන් ගන්න. ඉස්සෙල්ලා දෙමව්පියෝ පටන් ගන්න. එහෙනම් භාවනා කරගෙන යනකොට ඒ ඇයිට පෙනේ දරුවන්ට දැන් අපේ අම්මා වෙනස්. දැන් අපිට ඇහුම්කන් දෙනවා. කඩාපනින්නේ. ඉවසනවා, ආදරේ. කොහොමද මෙහෙම වෙනසක් වෙලා තියෙන්නේ? ඒ අය අහන්න පුළුවන්. අහනකොට කියන්නේ මෙහෙම වෙනසක් වුණේ භාවනාව නිසා. අන්න එතකොට ඒ දරුවන්ගේ හදවතින් ඇති වෙන ඕනිකම භාවනා කරන්න. එහෙම නැතුවනම් මේක මේ අර විෂය නිර්දේශයක් උගන්වනවා වගේ නම් මේ ආධ්‍යාත්මික විද්‍යාව උගන්වලා හරියන්නේ නැහැ. ඒක අසාර්ථකයි. ඒ අසාර්ථකත්වයේ විපාක තමයි අපි අද විඳින්නේ.
මේක අසාර්ථකත්වයේ විපාක තමයි අපි විඳින්නේ. විපාක වෙනවා නම් අපි බලන්න පුහුණු වෙනවා නම් ළමයි අපි දිහා අපේ වෙනස්කම් බලලා ඉගෙන අසාවක් ඉදිරියට උත්තුම පැහැදිලි කරේ. තව ඊට වෙනස් ආකාරයක ප්‍රශ්නයක් තියෙනවා. මේකත් ඔබතුමාට ඉදිරිපත් කරන්න වෙන ප්‍රශ්නයක්. දරුවන් කෙරෙහි ඇති අසීමිත සෙනෙහස නිසාම දරුවන් ධර්ම මාර්ගයට යොමු වුණාට අකමැති, ඒට අකුලහෙරන මව්වරු සමාජයේ සිටිති. මේ අසන්නාගේ හෝ අසන්නාගේ ප්‍රශ්නය මෙවන් වටා පිටාවක ක්‍රියාකලියත්තේ කෙසේද? දරුවන් කෙරෙහි ඇති අසීමිත සෙනෙහස නිසාම දරුවන් ධර්ම මාර්ගයට යොමු වෙනවට අකමැති. ඒ අකුල් හැරෙන මව්වරු සමාජයේ සිටි. නැත්නම් ඔවුන් නිගේ දැඩිව තියාගෙන ඉන්න උත්සාහ කරන ස්වභාවයක් දෙන්නේ වශයෙන් මට නම් අවබෝධ වෙන්නේ. උතුමාට මේ සඳහන් දුරු කොහොමද දැකි මැති කියනවා. උත්සාහයෙන් බලාපොරොත්තු වෙනවා.
ඔව් ඒ කාරණේ බොහොම සුලබයි විශේෂයෙන් මේ සිංහල බෞද්ධ රටේ බෞද්ධ නවන රටවල් වල නම් තත්ත්වේ මීට වඩා වෙනස්. තමන්ගේ දරුවන් භාවනාවට යොමු වෙනවට යම්මල හරි කැමැති හැමෝම නෙවෙයි. නමුත් බොහොම ඕනේ කමින් එබඳු වැඩසටහන් වලට මේ දරුවන්ව යවනවා, නේවාසික වැඩසටහන් වලට යවනවා, උනන්දු කරනවා. හැබැයි මේ සිංහල මේක සිංහල බෞද්ධ රටක් නිසා ඒ තත්ත්වය ඊට වැඩිය වෙනස්. බොහෝ විට කැමති නෑ. එහෙම කිව්වත් හරි අපරාධයක් කියලා තමයි කියන්නේ. හරි අපරාධය. මෙහෙම වෙන්නේ මේ අනවබෝධය නිසා. මේකට දෙකොල්ලම වග කියන්න ඕනේ. සමහර විට මේ දැන් විභාග කියන ඒවා අපේ රටේ මහා මේ දුෂ්කර ක්‍රියාත්මකත්වයට ඇවිල්ලානේ තියෙන විභාගයක් සමත් වීම, පාසලකට දරුවෙක් ඇතුළු කිරීම, ඊට වැඩිය හොඳ පාසලකට ශිෂ්‍යත්වයෙන් පස්සේ දරුවෙක් දැමීම, විශ්වවිද්‍යාලයට යෑම, මේවා මහා දුෂ්කර ක්‍රියාත්මකත්වයට ඉතාමතාම ගෙනල්ලා තියෙන්නේ. මේ ඉබේට ආපුවා නෙමෙයි, සැලසුම් සහගතව මෙහෙම කරලා තියෙන්නේ. එතකොට මේ පීඩනය තමයි දෙමව්පියන්, දරුවන්, ගුරුවරුන් මේ හැමදෙනාම අවුරුදු දැන් 25ක් 30ක් 30ෙම ඉන්නේ මේ පීඩනේ. මේ ආතතිය. ඉතින් මේ එතනදී මේක දරාගන්න අමාරුයි දරුවෙකුට. මේ පීඩනය දරුවෙකුට දරාගන්න බෑ. කියන්නේ මෙන්න මොනවත් නොකර පාඩම් කරනවා, පාඩම් කරනවා, පාඩම් කරනවා. මෙහෙම යන්න පුළුවන් බොහොම ටික දෙනාට, බොහොම ටික දෙනෙකුට. ඒ යන ටික දෙනාත් ওই සියලුම විභාග සමත් වුණත් ජීවිතෙන් අසමත් වෙනවා. හොඳට බලන්න ඔය හැම එකටම ඒ අරගෙන විශිෂ්ට සාමාර්ථ අරගෙන බැච් ස්ටොප් වෙච්ච ඊට පස්සේ එහෙම යන අය ජීවිතේදී මොනතරම් අසාර්ථක වෙනවද, අසමර්ථ වෙනවද? දෙති අර හැම අවස්ථාවකම අපමට සතුට වෙනවා. අර ඒ ගන්නකොට, විශිෂ්ට සාමාර්ථ ගන්නකොට, බැච් ස්ටොප් වෙනකොට. හැබැයි ජීවිතේ අසමත් වෙන තැනකදී මේකක්වත් උදව් වෙන්නේ නැහැ. ඒතර මේ සමබර ජීවිතයක් අවශ්‍යයි. ධර්මයේ කියන්නේ මේක ඇස් දෙකම පේන කෙනෙක් වෙන්න. ලෞකික පැත්තයි ලෝකෝත්තර පැත්තයි, මේ දෙකම, භෞතික පැත්තයි ආධ්‍යාත්මික පැත්තයි, මේ දෙකම පේන කෙනෙක් වෙන්න. එක හැක් විතරක් පේන එකස් කෙනෙක් හදන්න එපා තමන්ගේ දරුවන් ගැන. ඒකේ දුක ඉස්සල්ලාම විඳින්නේ අම්මලා තාත්තලා. සමාජයයි ඒ දරුවෝ විඳින්න කලින් ඔය දුක වැඩියෙන්ම විඳින්නේ එහෙම හදපු අම්මයි තාත්තයි. එතකොට ප්‍රමාද වැඩි. ඉතින් මං කියන්න හැදුවේ මේ පීඩනය දරාගන්න බැරි නිසා දරුවන් මේකෙන් බේරෙන්න විවිධ දේ කරනවා. එකක් තමයි ආගමට යොමු වෙනවා. මොන ආගමේ හරි ආගමට යනවා. ඉතින් ගිහාම ඊට පස්සේ දෙනවා මේක මොනතරම් සැහැල්ලු ජීවිතයක්ද, මේ මොකටද මේ නිදි මරාගෙන පාඩම් කරන්නේ, ඕන්නේ නැහැ විභාග මොනවටද කියලා මේ තමන්ගේ තියෙන මේ කම්මැලිකම වහගන්න ආගම භාවනාව පාවිච්චි කරන්න පුළුවන් දෙයක්. අන්න එතනදී මේවා දැක්කහම තමයි මෙහෙම එකක් දෙකක් වෙනකොට අම්මලා තාත්තලා බය වෙන්නේ අපේ දරුවටත් මෙහෙම වෙයි කියලා. දැන් මෙහෙම වෙන්න අවශ්‍ය නැහැ. මේක කම්මැලිකම. කම්මැලිකම නිසා කෙනෙක් කම්මැලිකම වහගන්න දහම පාවිච්චි කිරීම එකක්. හැබැයි කම්මැලිකම ජයගන්න දහම පාවිච්චි කිරීම තමයි කළ යුත්තේ භාවනාව. ඉතින් එතෙන්දී මනා මඟ පෙන්වීමක් ලැබෙනවා නම් අර ප්‍රශ්නෙත් විසඳගෙන ඒ දරුවට ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්. පෙරදිලා යන්න තියෙන තැනක් නෙමේ භාවනාව ආධ්‍යාත්මී කියන්නේ. මේක අම්මලා හොඳට තේරුම් ගන්නට, තාත්තලා තේරුම් ගන්නට, මේ දරුවෙකුට දෙන්න තියෙන දේවල් අතර හොඳම දේ තමයි හිත හදා ගැනීම පිළිබඳ විද්‍යාව උගන්වන එක. ස්වාධීන වෙන්න පුළුවන් හැකියාව ලබා දීම. එහෙම නැත්නම් ප්‍රශ්නයක් වෙන වෙන ගානේ අම්මලටයි තාත්තටයි පිටිපස්සෙ ඉන්න වෙනවා. ඒ දරුව කොච්චර වැඩුණත්, කොච්චර හොඳ රැකියාවක් කළත්, සමාජයේ පිළිගත්තත් ප්‍රශ්නකදී මුණ දෙන්න බැරි කම නිසා වැටෙනකොට ඒ හැම තැනකම අම්මටයි තාත්තටයි ඉන්න වෙනවා. ඉතින් එහෙම ඉන්න බෑනි. අම්මල් තාත්තා කෙනෙකුට සැනසෙල්ල මැරෙන්නත් බැරි වෙනවා. මොකද ඒ තාම තමන්ගේ දරුවට ස්වාධීන වෙන්න පුළුවන් ඒ පාඩම උගන්වලා නැහැ. ඒ නිසා මේකෙන් නිවැරදි මඟ පෙන්වීමක් දෙන්න පුළුවන් නම් අර ප්‍රශ්නෙන් පලා යන්න තියෙන තැනක් විදියට නෙමේ භාවනාව. ප්‍රශ්නේ තේරුම් අරගෙන ඒට මූණ දීලා අභියෝග ජය ගන්න පුළුවන් විද්‍යාවක් විදියට භාවනාව උගන්වන්නට පුළුවන් නම් ඒ තමයි වටින්නේ. ඒකින් කාටවත් හානියක් වෙන්නේ නැහැ. දරුවට වුණත් පාඩුවක් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් එහි විපාක මුළු පවුලටම විඳින්න වෙනවා.
I have a teenage son, and in argument he told me he can lead his life. I told him, you can make your lunch and when you go to school. He made his lunch and went to school. In my mind, I was very sad. Am I an unkind parent and what could I have done differently? So he or she had argument with teenage son, and the son said, "A puta kena mama, then nita se jiwat kena nita skut kile, it was a mama kena and some yak kena, public kena obat, bum sana nanti tu kya, it mesti mika mandi kena ada lagi sekolah kena, mama parent kena kerja, unkind lah kira macam."
සමාවෙන්න ඕනේ වෛද්‍යතුමනි. ඒ ප්‍රශ්නේ සිංහල ප්‍රශ්නේ හරියට ඇහුනෙත් නැහැ, ඉංග්‍රීසි ප්‍රශ්නේ හරියට ඇහුනෙත් නැහැ. කියන්න පුළුවන්ද?
මගේ සංනිවේදනයේ තියෙන දුර්වලතාවයක් නිසා වෙන්න ඕනේ. එහෙම වෙන්න හේතුව සහ මේ මම දැන් ස්වාධීනයි, මට ස්වාධීන ජීවිතයක් ගත කරන්න අවශ්‍යයි කියලා. මේ වෙලාවේ මේ කෝපයත් මම කියනවා, එන්න ඔබ ඔබගේ කෑම හදාගත යුතුයි, ඔබ ස්වාධීන නම්. මේ මොහොතේ මේ පුතා කෑම හදාගෙන ඉස්කෝලේ යනවා. මේ අස්සමින් නැති. එතකොට මේ මොහොතේ මේ මම අහනවා, මේ මම පුතා කරනවන්ට උනේ නැද්ද? අකාරණික වුණාද කියන
බොහොම තින් ඒ නැවතේ ප්‍රශ්නය පැහැදිලිව ඇහෙන්ට සැලස්වාට මේ නවයෝන් විය කියන්නේ පෙරලිකාර වයසක්. තරුණත් නෑ, ළමයෙකුත් නෙමේ නවයෝන් විය. ඉතර මේ දෙකේ සංක්‍රාන්ති සමයන්නේ ළමයෙක් තරුණෙක් වෙන සංක්‍රාන්ති සමය තමයි නවයෝන් විය කියන්නේ. ඉතින් මෙතනදී එයා හැසිරෙන්නේ දරුවෙක් විදිහටත් නෙමෙයි, වැඩිහිටියෙක් විදිහටත් නෙමෙයි, ඒ දෙකේම සම්මිශ්‍රණයක් විදිහට. එයාට වැඩිහිටියෙක් වෙන්න ඕනේ කමක් තියෙනවා, ඒකම බැරි කමකුත් තියෙනවා. මොකද නවයෝන්. ඉතින් වැඩිපුරම වාද විවාද ඇති වෙන්නේ ওই වයසේදී. හැම දෙයක් ගැනම ප්‍රශ්න කරනවා. ඊට කලින් පිළිගන්න කෙනෙක් ඕනෙම දෙයක් විශ්වාස කරනවා ඉතින් දෙන්න කලින්. හැබැයි එකපාරට වගේ නෑ, මේ විශ්වාස කළ හැම දෙයක් ගැනම ප්‍රශ්න කරන්න පටන් ගන්නවා, ඒවා ගැන තර්ක කරනවා, වාද කරනවා. මෙන්න මේ පරිණාමයේ සංක්‍රාන්තිය ගැන වැඩිහිටියන්, ගුරුවරුන්, දෙමව්පියන් දැනුවත්ව ඉන්නට ඕනේ. මේ වයසේදී බලාපොරොත්තු වෙන්න ඕන දෙයක් තමයි ඕනෙම දෙයක් ගැන දරුවෝ වාද කරන්න එනවා කියන එක. ප්‍රශ්න කරනවා, අභියෝග කරනවා, පීල්ලෙන් පිට යන්න උත්සාහ කරනවා. මේක සාමාන්‍ය හැසිරීමක්. ඊළඟට මේ දෙමව්පියන්ගේ වගකීමක් තියෙනවා වාද කරන්නේ දරුවනේ. දෙමව්පියන් වාදවලට යන්න නැතුව ඉන්න. ඒක සාකච්ඡා මට්ටමින්ම දෙමව්පියන්ගේ පැත්තෙන් ගෙනියන්න. දරුවා වාද කළයි, ආවේශීලීව කෑ ගහයි, හැබැයි මේ දෙමාපියත් ඒ නව යෝනියට වැටෙන්නේ නැතුව මේක සාකච්ඡාවක් කරේ. ඒක පැත්තක් සාකච්ඡා. අනිත් පැත්ත වාදේ. දෙපැත්තම වාද කරන්නේ. ඊළඟට දෙවෙනි කාරණේ තමයි දෙවෙනි කාරණේ තුන්වෙනි කාරණේ පළවෙනි කාරණේ තමයි මේක බලාපොරොත්තු වෙන්නේ. දෙවෙනි කාරණේ වාදයකට යන්නේ නැතුව සාකච්ඡා මට්ටමේම ඉන්න. තුන්වෙනි කාරණේ එහෙම අවස්ථාවක තීරණ වලට එන්න එපා. ওই වාදවලදී තීරණ වලට එන්න එපා. මොකද ඒ තීරණ නිසා දෙපැත්තටම පසුතැවෙන්න වෙනවා. දැන් මේ ප්‍රශ්නේ ආපු කෙනා පසුතැවෙනවා. මේක මගේ අකාරුණාවන්ත බවක්ද? එනිසා එහෙම අවස්ථාවක තීරණ වලට එන්න එපා. තීරණේ ගන්න එක පස්සට කල් දාන්න. දෙන්නම නිමු වෙලාවක තීරණයක් ගන්න. එහෙනම් අපි බෙදාගෙන කරමු. අපි දවසට කොහොම වියන්න මම වියන්නම් හරි මොනවා හරි. මෙතන මේ කෑම පිළිබඳව නෙමෙයිනේ ප්‍රශ්නේ එන්න ඇත්තේ. අන්තිමට ඒක කෙලවර වුණේ කෑමෙන්. ඉතින් මේ ස්වාධීන ජීවිතයක් කියන්නේ තනියම ව්‍යාගෙන කන ජීවිතයකුත් නෙමෙයි. තව කෙනෙක් වෙලා දෙන එකක් කෑම කියන එකෙන් පරාදීන වෙන්නේ නැහැ. ඉතින් එහෙමනම් අපිම කුඹුරක් වපුරාගෙන අපි මේක පොලාගෙන බත් ව්‍යාගෙන කන්ට ඕනේ. එහෙම ස්වාධීන වෙන්න නම් ඉතින් එහෙම ස්වාධීන ජීවිතයක් කාටද අතගත කරන්න පුළුවන්? මේ ස්වාධීනත්වයේ කියලා කියන එකෙන් අදහස් කරන්නේ හැම එකම අම්මලා කියන්න අවශ්‍ය නැහැ. මටත් මගේ අදහස් තියෙනවා. ඒකට හැම කන් දෙන්න. මේක හරි වටිනවා. සමහරට දරුවන් ළඟ හොඳ වටිනා අදහස් තියෙනවා. ඊළඟට යමක් පිළිබඳව තීරණයක් අරගෙන ඒ තීරණය ක්‍රියාත්මක කිරීම දරුවට පවරනවට වැඩිය තීරණයක් ගැනීම සාකච්ඡාවකින් කරන්න පුළුවන් නම් දක්ෂ කෙනෙකුට පුළුවන් ගතියුතු තීරණයට දරුවාව ගේන්න සාකච්ඡාවකින්. එතකොට ඒක දරුවට තේරෙන්නේ දරුවා තුලින් තමයි ඒ තීරණය ආව කියලා. මේක ඕඩර් එකක් නෙමෙයි, අණක් නෙමෙයි, පොදු සම්මුතියක්. ඉතින් මේ දරුවා බොහොම ඉක්මනට වෙනස් වෙනවා, වැඩෙනවා. දෙමව්පියන්ගේ ආකල්ප ඒ මට්ටමට වැඩෙන්නේ නැහැ පුළුවන්. අර මුලින්ම මහාචාර්යතුමී කිව්වා මේ අම්මා කෙනෙකුට තියෙන්න ඕනේ මේ ආකල්පමේ தත්ත්වේ. මේ ආකල්පය වෙනස් වෙන්න ඕනේ දරුවගේ වයසත් එක්ක. අම්මා කෙනෙකුට තාමත් මේ මගේ දුව මගේ පුතා තමයි. හැබැයි මේ මගේ පුතා නෙමෙයි දැන්. මගේ දුව නෙමෙයි. ඒක තේරුම් ගන්න ඕනේ. එයාට බොහෝ සමාජ දත්ත සමාජ තොරතුරුත් එක්ක එයා සමාජයට අයිති කෙනෙක් බවට පත් වෙනවා. පාලකට අයිති කෙනෙක් වෙනවා. මේක තමයි ඇත්ත. මේ ඇත්ත අපි තේරුම් ගත්තේ නැත්නම් මේ සම්බන්ධතාවයේ පළදු කර ගන්නවා. වාදවලදී වෙන්නේ ඒකයි. ওই සම්බන්ධතාවයේ පළදු වෙනවා. දෙදරනවා. මේ දෙදරන්න sannivedanaya දුර්වල වෙනවා. ඊට පස්සේ ප්‍රශ්න කියලා දරුවන්ගේ ප්‍රශ්න ඇවිල්ලා කියන්නේ. මොකද දරුවෝ හිතන කියපු ගමන් වාදයකට යන්නේ. එක්ක වෙන කෙනෙකුට කියනවා. එහෙම නැත්නම් හිතේ දරාගෙන ඉන්නවා. නෑ. ඕනෙම දෙයක් දරුවෙකුට ඇවිත් gedara ewit kiyanta puluwan vaatavarane nathi kara gattepa eka harida waradida wenama karaneyak namuth daruwekuta onema deyak kiyanta puluwan ekama tana gedara kiyana ee avakashaya wedi wediyen danennta parisareye gedara hada gatta
daruwekta onema deyak nilnasaya prakash karanna puluwan hondama avakashaye pidibawa danenna jeevath wenna එතමයි එතුමාගේ අවසාන පිළිගැනීම. මේ මොහොතේ මා කැමති තවත් ප්‍රශ්නයක් උත්තරන්න එතුමාට මේ අධ්‍යාත්මික ගුණවර්ධනය කිරීම සඳහා මාටත් පියාටත් දුවටත් පුතාටත් 100 සියලු දෙනාට වගකීමක් කියනවා නේද? අපි මවට වැඩි වගකීමක් වෙන බව ඇත්ත. නමුත් 100 සියලු දෙනාගේම වගකීමක් නේද?
අනිවාර්යයෙන්ම ඒ වගකීම තාත්තටත් තියෙනවා, අම්මටත් තියෙනවා, දරුවෙක් පිළිබඳ වගකීම. හැබැයි වගකීම තියෙනවා කිව්වට ඒ වගකීමේ කාර්යභාරයන් වෙනස් වෙන්න පුළුවනි. ඒතර තාත්තා කෙනෙක්ගේ වගකීමම නෙමෙයි අම්මා කෙනෙකුට තියෙන්නේ. සමහරට බොහෝ විට දරුවන් අම්මට සමීපයි තාත්තට වැඩිය. මොකද එකක් තමයි තාත්තා වැඩිපුර ගෙදරත් නැහැ. තාත්තා ටිකක් සාකච්ඡා කරන මට්ටමේ කෙනෙක් නොවෙන්න පුළුවන්. ඊළඟ තාත්තගේ ලෝකයක් වෙන සමහරට දේශපාලනය, සමාජ ආශ්‍රය, සමාජ සේවා. ඉතින් එතකොට වැඩිපුර දරුවෙක්ව පේන්නේ දැනෙන්නේ අම්මට. දරුවත් වැඩිපුර ඉන්නේ අම්මත් එක්ක. ඒ නිසා මේ දරුවෙක් පිළිබඳ සංවේදීතාවයේ තියෙන අම්ම කෙනෙකුට නිසා ඒ දරුවා පිළිබඳ වගකීමේ වැඩි කොටසක් අම්මෙකුට පැවරෙනවා. මේ තාත්තා කෙනෙකුට ඒක නිදහස් වෙන්න බෑ. මේ භූමිකා දෙකක්, ඒ භූමිකා දෙකත් වෙන් කරගන්න ඕනේ. සමායිතිවාසිකම් සම වරප්‍රසාද කිව්වට මේ වචන විතරයි. මෙතන වෙනස් භූමිකා තියෙන්නේ. තාත්තටත් භූමිකාවක් තියෙනවා, අම්මටත් තියෙනවා, වැඩිහිටි හැමෝටම තියෙනවා. අප කුඩා කාලේ, ඒ කියන්නේ මීට අවුරුදු 25කට 30කට වගේ කලින්, ඒ කාලෙත් අපි කුඩා නෑ. නමුත් මම කියන්නේ මේ සමාජ පරිවර්තනය ගැන කියන්න. මේ ඒ කාලේ මේ අපි අපේ අතින් වෙන ඕනෑම වැරැද්දක් ගැන ඕනෑම කෙනෙක් අපිට අවවාද කරනවා. එයා තමයි ජීවිතේ පළවෙනි වතාවට දකින්නේ පාරෙදි. ඒත් ඒ වැඩිහිටිය කිතනවා මේ අපේ ළමයි කියලා. එයා පවුල කෙනෙක් වෙන්න ඕනේ නැහැ. පාසලේ ගුරුවරයෙක් වෙන්න ඕනෙත් නැහැ. තමයි පාරේ අපි යනකොට අපි යන විදිය දැකලා පාරේ ඉන්න කෙනෙක් ඇවිල්ලා අවවාද කරනවා. එතකොට අපි අහන්නේ නැහැ ඔයාට තියෙන අයිතිය මොකද්ද? ඔයා අපේ අම්මද තාත්තද කියලා අහන්නේ නැහැ. අපි බයයි. ඒ වගේම ඇහුම්කන් දෙනවා ඒ වැඩිහිටියෙක් කියන දෙයට. කැමැත්තෙන් නෙවෙන්න පුළුවන් අවවාදයක් දෙනකොට. නමුත් අපි හිස නමන ගතියක් තිබ්බා. හැබැයි අද තත්ති වෙනස්. අද එහෙම කවුරු හරි දරුවෙකුට අවවාද කරොත් මුලින්ම ඒකට විරුද්ධව නැගී හිටින්නේ දෙමව්පියන්. දෙමව්පියන් තමයි කියලා කියන්නේ ඔයාට මොකක්ද තියෙන අයිතිය මගේ දරුවෙකුට අවවාදයක් දෙන්න. දැන් මෙහෙම මේ වගකීම පටු වෙලා ඇවිල්ලා අද තියෙන තත්ති මොකද්ද? මේ කවුරුවත් මේ වගකීම බාරගන්නේ නැහැ. ඇත්ත මොකද්ද? මේ කණ්ඩ බොණ්ඩ දෙන වගකීමයි, ඔය ටියුෂන් යවන වගකීමයි, ස්විමින් යන වගකීමයි, ඕවයි වගකීම් මිසක් මේ දරුවෙක්ගේ මනස, හදවත, ආධ්‍යාත්මයේ පෞරුෂය හැදීම පිළිබඳ වගකීම කිසිම කෙනෙක් බාරගන්නේ නැහැ. කිසිම කෙනෙක් බාරගන්නේ නැහැ. ඉස්කෝලේ බාරගන්නෙත් නැහැ. ඉස්සර පාසල බාරගත්. අද පාසල කියන්නේ මේක අපිට තියෙන විශේෂයන්නේ. එච්චරයි. ඊළඟට දහම් පාසල බාරගන්නෙත් නෑ. දහම් පාසලටත් වෙනම විශේෂ නිර්දේශයක් තියෙනවා, විභාග තියෙනවා, තරඟ තියෙනවා. මේක තමයි ඇත්ත. මේ දෙමව්පියෝ බාරගන්නෙත් නෑ. දෙමව්පියෝ තියෙන දරුවන්ට කවනවා, පොවනවා, තරඟවලට යවනවා, උගන්වනවා. ඒතර කවුද දරුවගේ පෞරුෂය හදන්නේ? කිසි කෙනෙක් නෑ. පෞරුෂයක් නැති උපාධි තියෙන, පෞරුෂයක් නැති සහතික තියෙන, පෞරුෂයක් නැති සල්ලි තියෙන, පෞරුෂයක් නැති තනතුරු දරන මානව සමාජයක් තමයි මේ අපේ රටේ බිහි වෙමින් තියෙන්නේ. මේකට අපි හැමෝම වග කියන්න ඕන.
හොඳයි. බොහොම ස්තුතියි මතවාදයක් ඉල්ලීම සම්බන්ධයෙන්. සංකල්ප ප්‍රශ්නයක් තියෙනවා. මේකත් මම හිතන්නේ බොහොම වර්තමානයේ බොහොම නිතර දක්න සහ බොහොම බහුල දකින දෙයක් නිසා මේ ප්‍රශ්නයක් බොහොම ආලෝචිතයි මා හිතනවා. ඉන් පස්සේ යොමු කරන්නේ මා ආචාර්යතුමියට සහ ගුරුතුමා දෙදෙනාටම. කර්ම කාන්තාවන් දරුවන් බිහි කිරීම ප්‍රතික්ෂේප කිරීම කරති, නැතහොත් සීමා කරති. මහත්ෘත්වය තම බෞද්ධික ආධ්‍යාත්මික ආගමන වලට ඉන්නක් ලෙස විග්‍රහ කරති. සෑම කාන්තාවකටම එම තීරණයට නිදහස් අයිතිය ඇති බව වර්තමාන තරුණ සමාජය අදහසයි. මේ හොඳ ප්‍රවණතාවක්ද නරක ප්‍රවණතාවක්ද බුදුසමනි මහාචාර්යතුමනි කරුණාකර පහදා දෙන්න. ඒ කුලසන් බුදුසමන්ට ඒ ප්‍රශ්නය ශ්‍රවණය වුණා කියලා මා හිතනවා.
එහුණා මේ අපි මුලින්ම මහාචාර්යතුමනිගේ පිළිතුරට සමන් දෙන්නද?
බොහොමයි. මේ සූදානම්.
බොහොම පින් අපේ ගුරුතුමනි. අද හිතෙන්නේ අද ඒක බොහොම හොඳ ප්‍රශ්නයක්. අපි කවුරුත් මූණ පාන ප්‍රශ්නයක් මේක. මේක මමත් අත්දැකලා තියෙනවා. අපේ දරුව මේ නවක දරු පරපුර සහ අපිත් මං හිතන්නේ ඒකේ බලපෑමට හසු වුණ කාණ්ඩයක්. ඉතින් බොහෝ වෙලාවට හිතන්නේ මේ දරුවන් කෑදීමට අවශ්‍ය නැහැ, අපිට අවශ්‍ය නැත්තම් දරුවන් උසාදා ඉන්නත් පුළුවන් කියලා. නමුත් මට හිතෙනවා අයිතිවාසිකමක් තියෙනවා, එහෙම තමන් හිතනවා නම් මේක අමාරුයි කියලා. මං හිතන්නේ මේ බටහිරකරණය වීම තුලින් සහ අපේ මේ මේ අපේ ගුණධර්ම, يعني අපි අපේ බෞද්ධ කමෙන් අපි ඈත් වෙලා බටහිරකරණයට යොමු වීමත් සමගම අපි තුල තියෙන ගුණ මොන මොන ගුණද අපි තුල තිබිය යුත්තේ කියන එකත් එක්ක පොඩ්ඩක් විතර පොඩි ආත්මార్థකාමී ගතියක් ආවද. දැන් අපි මවක් වීමේදී අපි ගැහැණු ළමයෙක් විදිහට ඒ කාලේ මේ විවාහයට පත් වෙලා දරුවන් සඳලා හදන හොඳ දරුවන් සමාජයට දීම මේ අපේ යුතුකමක් විදිහට සැලකුවා. ඒක අපි මේ සමාජයට, ලංකාවට ලාංකික සමාජයට, බෞද්ධ සමාජයට කළ යුතු වගකීමක් විදිහට. ඉතින් මං හිතන්නේ අපේ දූ දරුවන් පොඩ්ඩක් අතරමං වෙලාවද්දෝ ඉන්නේ කියලා මට හිතෙනවා. ඉතින් අපේ ගුරුතුමන් කිව්වා වගේ අපිට පුළුවන් නම් මේ දරුවන් කුඩා කාලයේදීම මේ වගකීම හරි ඔවුන්ගෙන් සමාජයට විය යුතු. දැන් අපි හිතුවොත් සත්තුන්ගේ, සතුන් ගත්තොත් ඔවුන් දන්න ඔවුන්ගේ වගකීමක් මේ සත්ව ප්‍රජාව වැඩි දියුණු කිරීම සහ පවත්වාගෙන යෑම. ඉතින් එය අපෙන් අපි මේ අපේ ගුරුතුමන් කිව්වා වගේ මේ අනවශ්‍ය තරගකාරී දේවල් වලට ගිහිල්ලා දැන් හිතෙනවා අපි ඒ තරම් තරඟ කරලා මොකක්ද අන්තිමට ලබා ගත්තේ. ඒ තරඟයේ තුලින් මේ රට ලෝකය බොහෝ දියුණු වුණාද. ඉතින් මං හිතන්නේ නැවත වතාවක් අපිට මේ ස්වභාව ධර්මය නොයේකුත් ප්‍රශ්න ඇති කරමින් කියා දෙන්නට යන්නේ අපි සමතුලිත විය යුතුයි කියන එක මට හිතෙනවා. අපි පවා දැන් මටත් ඉන්නේ දරුවන් දෙදෙනෙක්. මම දැන් හිතනවා ඊට වඩා ඇත්තටම සමාජයේට ගුණ යහපත් දරුවන් බිහි කරා නම් හොඳයි කියලා. ඉතින් මං ගුරුතුමන්ගෙන් මං හිතනවා ඊට වඩා පැහැදිලි කිරීමක් දෙයි. මට හිතෙන්නේ අම්මා කෙනෙක් විදිහට අපේ දරුවන් තුල වගකීම, එතකොට මවක් වීමෙන් කරුණාව, අර අපි කිව්ව සතර බඹර විහෙරන විදහා දක්වමින් සමාජයට සේවයක් කරන්නට පුළුවන් කියන එක පොඩි කාලේ ඉඳලාම ඔවුන් තුල ඇති කල යුතුයි. දැන් අපි හැදුනේ ඒ වගේ සමාජයක. දහම් පාසල් ආශ්‍රයෙන් අද කියන වගේ සිලබස් එකකට අපිව තල්ලු කරමින් කරාට වඩා මේ ගුණධර්ම වැඩි දියුණු කරපු සමා දහම් පාසලක් තිබ්බේ. පාසලේ උනත් ගුරුවරු අර කීවා වගේ ගුණධර්ම ගැන කතා කරා, තරගකාරීත්වයේ තිබ්බා උනත් ඒ තරම් ඒක ගැන සාකච්ඡා කරේ නැහැ. නමුත් අභාග්‍යයකට වගේ පාසල තුල, විශ්වවිද්‍යාලය තුල, පවුල තුල පවා නොනවතින තරගයකට අපි යොමු වෙලා තියෙනවා. ඉතින් මං හිතන්නේ අපි නැවත අපේ මුල දරුවන් කුඩා කාලයේ සිටම මේ වගකීම ගැන කියලා දුන්නොත් මීට වඩා යහපත් ප්‍රතිඵල අපිට ලබා ගන්න පුළුවන් වෙයි කියන තමයි මගේ අදහස.
බොහොම පැහැදිලි පිළිතුරක්, අංග සම්පූර්ණ පිළිතුරක් කියන්න පුළුවන්. මේකට මම මොනවා එකතු කරන්නද? එකකාරණයක් තමයි මේ විවිධ හේතු නිසා විවාහය අද ප්‍රතික්ෂේප කරනවා. විවාහය ප්‍රතික්ෂේප කරනවා විවිධ හේතු නිසා. ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයෙන්, මේ කාන්තාවන් පමණක් නෙමෙයි, දෙපාර්ශවයෙන් විවාහය ප්‍රතික්ෂේප කරනවා. ඊළඟට විවාහ වුණත් දූ දරුවන් හැදීමත් සමහරට මේ දෙපාර්ශවයෙන් කල් දානවා, නැත්නම් ප්‍රතික්ෂේප කරනවා, සීමා කරනවා. මේකට කාන්තාවන්ද වැඩියෙන් නැඹුරු වෙලා තියෙන පිරිමෑද කියන්න මට හරියට බෑ. හැබැයි සාමාන්‍යයෙන් නම් එහෙම ප්‍රවණතාවයක් තියෙනවා. ඒ වගේම ඔබතුමී කිව්වා වගේ මේ බටහිර අපි හැමදේටම බටහිරට ඇඟිල්ල දික් කරනවානේ අපිට වරදින හැමදේටම. ඉතින් ඔව් මෙහෙම කාලයක් බටහිර තිබුණා. හැබැයි අද නම් බටහිර තත්ත්වය ඊට වඩා මා හිතන විදිහට දන්න විදිහට වෙනස්. මේ පවුලක තියෙන වටිනාකම, විවාහයක තියෙන වටිනාකම, දරුවන් හැදීමේ වටිනාකම පිළිබඳ මෙවට අලුත් වටිනාකම් අගයන් බටහිරින් දීලා තියෙනවා. ඒ බටහිර අධ්‍යාපන ක්‍රමය ඇතුළත ඒ ගැන කතා කරනවා. මම හිතන්නේ වෛද්‍යතුමා මට වැඩි මේ මනෝවිද්‍යාව පැත්තේ ඒ අලුත් ප්‍රවණතාවයන් ගැන කතා කරයි. ඉතින් මේ අපිට බටහිර එන්නේ මේ 70 80 වගේ තිබුණු ඒ ශිෂ්ටාචාරය තමයි අපි දැන් පිළිගන්නේ. මේ අලුත් නූතන 21 සේවස කියලා අපි අද පිළිගන්නේ. 20 සේවසේ ඔය 70 80 දශකවල බටහිර තිබුණු අරාජික තත්ත්වය හිපි සංස්කෘතිය කියලා කිව්වේ. අන්න ඒ තත්ත්වය තමයි මට නම් පේන්නේ අද මේ ලංකාවේ ඇති වෙමින් යන්නේ. මේක නෙමේ අද බටහිර ලෝකයේ. අද බටහිර ලෝකයේ මීට වැඩිය අර පද්ධතීන් ගැන අපිට වැඩිය හොඟක් අවධානය යොමු කරනවා, අවධාරණය කරනවා, වටිනාකම් දෙනවා. දැන් මේ ඉතින් විවිධ හේතු නිසා මේ විවාහය ප්‍රතික්ෂේප කරනවා, අම්මෙක් වීම තාත්තෙක් වීම ඕනේ කියනවා. ඒ අතර එක හේතුවක් පමණයි මේ භවනාව. එකම හේතුව නෙමෙයි. මේක එක හේතුවක් පමණයි. ඉතින් මේ හේතුවට අපි ලොකු තැනක් දීලා මේක මේ භවනාව පිළිබඳ ප්‍රශ්නයක් කියලා නැත්නම් ආධ්‍යාත්මය පිළිබඳ ප්‍රශ්නයක් නෑ. එහෙම එකක් නෑ. තව බොහෝ හේතු තියෙනවා. ඊළඟ කාරණේ දැන් මේ විදිහට දැන් මේක තවගේ තර්කයක් තමයි. දැන් මහාන වෙනවනේ. දැන් ඕනම් පිළිමි කෙනෙකුට මහාන වෙන්න පුළුවන්. දැන් ඉතින් කවුරුවත් වැඩි කියන්නේ නැහැ. ඊවා දරුව හදන්නේ නැද්ද මහාන වෙනවා මේ මොකද වෙන්නේ මේ සමාජයේට සාර්ථක කෙනෙක් අඩු වෙනව නේද? එහෙම කියන්නේ නැහැ සාමාන්‍යයෙන්. මේක බොහොම මහා පින්කමක් විදිහට තමයි හතර වරියෙම නිවන් දකින්න පින්කමක් විදිහට තමයි මේ පිළිමි කෙනෙක් මහාන වීම සලකන්නේ. ඉතින් කාන්තාවට හිතෙන්න පුළුවන් මටත් එහෙම අයිතියක් තියෙනවා. මහාන වෙලා හෝ නැතුව හෝ මටත් ආගමික ජීවිතයක් සමාජ භ්‍රමචාරී ජීවිතයක් එහෙම නැත්නම් හුදකලා ජීවිතයක් මටත් ගත කරන්න අයිතියක් තියෙනවා. ඒ පිළිමි කෙනෙකුට විතරක් තියෙන්නේ. මම ආගමට යමුනොත් විතරද මේ ප්‍රශ්නේ දාන්නේ? මේ මොකද වෙන්නේ මානව සමාජයට, අපේ සංස්කෘතියට මොකද වෙන්නේ, කවුද මේවා ගෙනියන්නේ? ඉතින් එහෙම මේ තර්කයක් මතු කිරීම සාධාරණයි. ඒක කිසි අසාධාරණයක් නැහැ. අන්තිම කාරණය මේ ඔය මොන තර්කත් එක්ක ගියත් මට අහන්න ලැබෙන ඇවිල්ලා කියන කතන්දර අනුව කිසියම් වයස් සීමාවක් පහු කළාම විවාහ වෙන්න බැරි වීම ගැන, දරුවන් හදන්න බැරි වීම ගැන උගාක් දෙනෙක් පසුතැවෙනවා. මොකද ඒ ඇයිද පේනවා මේ ජීවිතයේ සම්පූර්ණත්වය, පූර්ණත්වය එන්නේ එතනින් කියලා. අම්මා කෙනෙක් වුණාම, තාත්තා කෙනෙක් වුණාම. මම මේ කියන්නේ ගිහි අය ගැන, හැම දෙනා ගැනමත් නෙමෙයි. නමුත් වැඩි දෙනෙක් එතන අඩුවක් දැනෙනවා. ඒ අඩුවත් එක්ක ඒ අඩුව ලේසියෙන් පුරවන්නත් බෑ. ඒක දැනෙන්න පටන් ගත්තාම ඊට පස්සේ මොනවා කළත් ඒ අඩුවත් එක්ක තමයි ඉන්න වෙන්නේ. ඒ වගේම මේ අර අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙලා ඇත්ත ලොකු කැපකිරීමක් කරනවා, නිදාගන්න ලැබෙන්නේ ඔබතුමී කිව්වා වගේ හම්බ කරන්න වෙනවා. ඒ දෙන්නේ පුර නෙමේ, හතර පහ දෙනෙකුට හම්බ කරන්න වෙනවා. හැබැයි මේ හැම එකක් එක්කම අපේ ඉවසීම දිනු වෙනවා, අපේ කරුණාව දිනු වෙනවා, ආත්මාර්ථකාමීත්වය අඩු වෙනවා. ඉතින් මේවා ආධ්‍යාත්මික දිනුව භාවනා විදිහටත් අපි දකින්න ඕන. අර ආරණ්‍යයකට ගිහිල්ලා, කැඳේකට ගිහිල්ලා හිස් ගේක් ඇතුළේ ඉඳගෙන ඇස් වහගෙන කරන භාවනා විතරක් නෙමෙයි, මේ පෞල් සංස්ථාව ඇතුළේ මේ කරන දුෂ්කර ක්‍රියාවේ තියෙන එක්තරා විදිහට භාවනාවක් තමයි. ඒකට ඒ වටිනාකම දෙන්න, ඒ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කරන කැපකිරීම එමෙත්ෙන් හෝ අකමැත්තෙන් ඒකත් භාවනාවක්. ඒක භාවනාවක් විදිහට දකින්න පුළුවන්. ඒ භාවනාවෙන් ලැබෙන දියුණුව අර වාඩි වෙනා කරන භාවනාවෙන් ගන්න බෑ. ඒක ගන්න බෑ. කතා දෙකක් නෑ. ඒ තනි වෙලා ගන්න බෑ. ඒ නිසා මේ තනිවීම හිතේකම කරගන්න හොඳ වුණාට අර මෙහා තියෙන ඔය පාරමිතා වගේ දේවල් සම්පූර්ණ කරගන්න බෑ. එතකොට හිතේ එකයි හැබැයි වියලි හදවතක් තමයි එතන තියෙන්නේ. ඊට වැඩිය පොහොසත් හදවතක් සඳහා මේ අභියෝගවලට මුහුණ දීලා ඒව හරහා ලස්සන ගමනක් යන්න පුළුවන්.
භාවනාතුලින් හිත එක කරගෙන පොහොසත් ගමනක් යන්න පුළුවන්. තමයි මම අවසාන පැහැදිලි කිරීම ඒ සම්බන්ධයෙන්. ඔච්චරක් ඉක්උතනවා නම් ප්‍රථම සමහන් කළ පරිදි බටහිර මනෝවිද්‍යාවේ ඕම කාලේ කලින් මේ ඕංකාරයේ උපදේශන මනෝවිද්‍යාව විශේෂයෙන් උත්කලයාගේ නිදහස ස්වාධීනත්වය අධිකරණ ක්‍රමවේදයක් තමයි ඔවුන් කතා කරන්නේ. නමුත් මම ඕන් ආලෝක බැලෙන් නැත්නම් සැබෑ තේරුම් ගන්න පවුලේ කියන වටිනාකම රූපකත්වයෙන් ඔන්න සඳහන් කරනවා. පවුල් උපදේශනය තමයි වටිනාකම වටිනා උපදේශන කාල මේ අපි අත්දැකීම් උදාහරණ බොහෝ වෙලාවට අප වෙන සමහර සේවා දාපින් සමග කතා බහ කිරීමේදී වඩා වැදගත් වන්නේ උත්තරයක් නියම කතා කිරීම ස්වාමීන් වහන්සේ කෝලිස්සු දෙනා රැස් කරවාගෙන අවුල් උපදේශන මාලාව නැත්නම් සාකච්ඡාව ඔවුන් සිල් දෙනා සමග සිද්ධ කිරීමෙන් නොමේ ගැටළු වලට උත්තර සාරින්න පහසු වන බව අප අත්දැකීමෙන් දැන. හොඳයි බොහොම ඉන්සිදෙනා සිල් දෙනා අතම අද දවසේ මා හිතුවේ මේ වැඩසටහන මාසේ අභියෝගයක් වුණා කියලා මම හිතනවා. මොකද ආචාර්යතුමියන් දක්ෂින් ගුරුතුමා සමඟ සාදේ වීම මම හිතුවා විකල්ප බොහොම අපහසු ආකාරයක් වෙයි කියලා. නමුත් බොහොම සාර්ථක විපත්ති නිමුත මම හිතනවා කියලා මම හිතනවා. තීරණය ඔබට බාරයි. එසේ වෙතත් අපි පැහැදිලි මේ මොහොත වෙන විට සස්තුන අමාරේ සිට දැන් පහ අමාරණ තරම් ගැටලා ඔම වචනා කරුණු කරනා සෘත්‍රය කැකීම අපි මෙස රැකවාගේ මේ සඳහා අධ්‍යාත්මික ගැඹුරු චින්තනය යොතුමින් අපි ගුරුතුමාගේ පොතරන් දුරට ජීවිතයට එකතු කරගත හැකිද කියා අපි සාකච්ඡාවට ලක් කරා. මම තමත් වර්ණා වැඩසටහනක් කියලා මා හිතනවා. මේ මොකද ඉස්සරහා දායකත්වයේ දක්වන නිතරම අපිට දායකත්වය දක්වන අපි නිතරම විසින රචන මණ්ඩලයේ නාරි මණ්ඩලයේ සහ විදේශගතව සිටින සමහර අපේ මේ රචන උන්නන්දුවට සහභාගී වෙන ඒ සම්ප්‍රදායන් දක්වන සිල් වෙලා තමන ස්තුතිය පුද කරන්න මාතෙන්දි අපි යනතුවක් අපේ වැඩසටහනට අද මේ තරම් හර්ධර බාධක මැද්දේ විතුලිය කපා තිබියදීත් අපත් සමග මේ සඳහා කලින් පිළිමතට සහයකෙදෙකු සියලු දෙනාටම මේ වැඩසටහන සාර්ථක කර ගැනීමට සහයකෙදෙකු සියලු දෙනාටම ස්තුතිය පුද කරන්න. අපත් දුරටත් ප්‍රශ්න නොලැබෙන සමාජීය අවසන් වශයෙන් අපි ගුරුතුමාගේ අනිවිතිකින් මේ වැඩසටහන අවසන් කිරීමට සුතිය පුද කරනවා. සියලු දෙනාටම මේක සාධාරණ වීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම ක්‍රියාකාරී විදියට ප්‍රශ්න ඇසීමෙන් හෝ ඇසීමෙන් එහෙම හිතන්න පෙළඹවීමෙන් අපි උනන්දු කිරීම සම්බන්ධයෙන් ඔබ සියලු දෙනාටම සුතුණකේ අවසන් වශයෙන් ගුරුතුමා ආරාධනා කරනවා.
කල්යාණ මිත්‍රවරුනි, නිල්ලඹ දේශනා ප්‍රකාශන මණ්ඩලයේ ගෞරවනීය සමාජික මහත්ම මහත්මී, ස්වේච්ඡාවෙන්ම සංවිධානය කරන මේ මාර්ගගත වැඩසටහන් අතර මාසික වැඩසටහනක් තමයි සුසංහිත සංවාදාත්මක සදහම් වැඩසටහන. ඉතින් විවිධ මාතෘකා ඔස්සේ මේ වැඩසටහන් මාලාව මේ 10 දක්වාම ආවා. ඒ හැම මාතෘකාවක්ම ඍජුවම දහමට සම්බන්ධයි, භාවනාවට සම්බන්ධයි, හිතට සම්බන්ධයි. ඒතර අද මාතෘකාව ටිකක් වෙනස්. හැබැයි මේ කාලීන වශයෙන් ගත්තත් වක්‍ර විදිහට ගත්තත් මේ මාතෘකාව කතා කළ යුතුම දෙයක් මෙපමණ කල් ප්‍රමාද කළේ ඇයි කියලා සමහර විට වැඩි දෙනෙකුට හිතෙන්නත් පුළුවන්. මේ අපි අර්බුද ගැන කතා කරනවා, අපි අර්බුද අත්දකිනවා. ඉතින් මේවා මේ කතා කිරීමෙන් එහා ගිහිල්ලා විසඳුමක් හොයන්න ඕනේ. විසඳුම ගෙදරින් තමයි පටන් ගන්න තියෙන්නේ. ලෝකෙ නෙමෙයි, ගෙදරින් පටන් ගන්න ඕනේ විසඳුම. ඉතින් පටන් ගන්න හොඳම තැන තමයි අම්මා. ඒ කියන්නේ මේ ප්‍රශ්නෙට අම්මා තමයි වග කියන්න ඕනේ කියලා නෙමෙයි. හැබැයි විසඳුම දෙන්න පුළුවන් අම්මා කෙනෙකුට. එතනින් තමයි විසඳුම පටන් ගන්නේ. ඒ නිසායි මේ මාතෘත්වයේ ගැඹුර හා ආධ්‍යාත්මිකත්වයේ උපත කියලා මේට අනුමාතෘකාවක් දුන්නේ. බොහොම පළල්ව තව සාකච්ඡා කරන්න කාරණා එමටයි, අහන්නත් ප්‍රශ්න එමට ඇති. අපි ඒවා තවත් දවසකට තබමු. මේ වැඩසටහන් මාලාවම මෙහෙවීමේ වගකීම බොහොම කරුණාවෙන් බාර අරගෙන ඉතාම සංවිධානාත්මකව සමබරව මෙහෙයුවේ ඔබතුමයි වෛද්‍ය මෙත්සිරි හේරත්, කල්‍යාණ මිත්‍ර මෙතුමා, ඔබතුමා. අද ආරාධිත දේශකේ මහාචාර්ය චන්ද්‍රා ඒරත් මහත්මිය, ඔබ දෙපළ නිල භාවනා මධ්‍යස්ථානයේ දක්වන අනුග්‍රහය ඉතයි ශ්‍රී බව අපි කවදත් අගය කරනවා. මධ්‍යස්ථානයේ ඉන්න හැම දිනකටම ඒ අත්දැකීම ලැබෙනවා. ඔබතුමිය අද අපිත් සමග ඔබතුමියගේ පෞද්ගලික අත්දැකීම් විවෘතව බෙදා ගත්තා. හරි ගිය තැන්, වැරදුණු තැන්, හැම දෙයක්ම බොහොම විවෘතව බෙදා ගත්තා. මේ කියන දේවල් පොතින් හෝ ඔළුවෙන් පමණක් නෙවෙයි, ජීවිතයෙන් සහ හදවතින්ම කියන බව කාටත් වැටහුණා. ඉතින් බෙදා ගන්න අත්දැකීම් තව බොහෝ ඇති. ඒවා තවත් දවසකට අපි තබමු. තවත් දවසකට ඔබතුමියට ආරාධනා කිරීමේ ඉඩ තබා ගනිමින් පුණ්‍යානුමෝදනා කරනවා. මේ දරුවන් දෙන්නෙක්ගේ අම්මා කෙනෙක් විදියට, ඊට වඩා රාජකාරි වක්තීන් තියෙන කෙනෙක් විදිහට මේ අපමිනුවෙන් පැය දෙකකට වැඩි කාලයක් කැප කරලා මේ විදුදේපලයේ තියෙන තැනකට ඇවිත් ගෙදර ඉඳලා මේ වෙනුවෙන්ම ගත්ත වෙහෙස, උත්සාහය, දුන්නු මේ දාණය ගැන ඔබතුමියට බොහෝම පින්දෙනවා, කෘතඥ වෙනවා. හැමදෙනාම බොහොම වාසනාවන්තයි කියලා හිතෙනවා ඔබතුමියට සමන් දෙන්න ලැබීම. ඒ වගේම වෛද්‍යතුමනි, ඔබතුමාට බොහෝම පින්. අද වැඩසටහන මේ විදිහට සමබරව මෙහෙවුවට බොහොම විවාද සම්පන්න මාතෘකාවක්. මම හිතන්නේ මේ සංහිත වැඩසටහන් මාලාවේ බොහොම සාර්ථකම වැඩසටහනක් තමයි අද වැඩසටහන. ඔබතුමාට බොහොම පින්. මේ කරන කැපකිරීමට සහ මේ ස්වේච්ඡාවෙන් දෙන දායකත්වයට ඔබතුමාගේ අත්දැකීම් දැනුම මේ සියල්ල එකට මිශ්‍ර කරලා සමබර වැඩසටහන මෙහෙවීම ගැන මේක සහභාගී වුණු කල්‍යාණ මිත්‍ර දයාබර හිතවතුනි, ඔබ කවදත් අපත් සමග එකට මේ ආධ්‍යාත්මික ගමනේ පාතබනවා. ඔබ අපට ශක්තිය, මේ කරන සේවය අපට යන්නේ නැහැ කියන හැඟීම නැවත නැවතත් ඇති වෙනවා. අපි හැකිතරම් දුරට මේ අඳුරු උමග තරණය කරමු. ආලෝකයේ අපි එනකල් අනිත් පස්ස බලාගෙන ඉන්නවා. ඒ චේතනාවෙන් ආදිත්‍යමින් අපි අදට සමුගනිමු. සෑම දිනාටම සිතක්ම වේවා, ශාන්තියක්ම වේවා, සැනසීමක්ම වේවා.